මේ තව ප්‍රශ්නයක් තියෙනවා. මන ධම්ම සහ මනෝවිඤ්ඤාණය උදාහරණයකින් පහදලා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. පංචේන්ද්‍රියන් ඇතිවන විඤ්ඤාණය සහ මනෝවිඤ්ඤාණය අතර වෙනස පහදා දෙන්න කියන ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරන්නේ. මේක හොඳින් තෝරා ගන්න ඕනේ. මන ධම්ම මනෝවිඤ්ඤාණ මේ කියන කාරණේ මෙහි තේරුම් ගන්න ඕනේ. චක්කුංච පටිච්ච රූපේච උප්පදේ චක්කු විඤ්ඤාණං ආදී වශයෙන් විග්‍රහ කරලා මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියලා කොටසක් තියෙනවා. අවසාන කොටස 6 වෙනි කොටස. මනත් ධර්මයක් පටිච්ච වෙලා මනෝවිඤ්ඤාණ පහළ වෙනවායි කියලායි මේ විග්‍රහ කරන්නේ. දැන් මේ පටිච්ච වෙනවා කියන කාරණේ හොඳට තෝරාගෙන ඉන්න ඕනේ. ඇහැට රූප පටිච්ච වෙනවා. ශබ්ද පටිච්ච වෙන්නේ නැහැ. ගන්ධ රස පොට්ටබ්බ පටිච්ච වෙන්නේත් නැහැ. කණ්ඨ ශබ්ද පටිච්ච වෙනවා. රූප ගන්ධ පටිච්ච වෙන්නේ නැහැ. එතකොට රස පටිච්ච වෙන්නේත් නැහැ. අනික පටිච්ච වෙන්නේ නැහැ. නාසයේ ගන්ධයේ පටිච්ච වෙනවා. රූපයේ පටිච්ච වෙන්නේ නැහැ. මොකද පටිච්ච වෙනවා කියන්නේ. දැන් කියනකොට හොඳට තේරෙන්න ඕනේ. යමකට යමක් ගැළපිලා එකතු වෙනවා නම් සම්බන්ධ වෙනවා නම් යම් යම් හේතුන්ගේ ඒකට කියනවා පටිච්ච වෙනවා. තේලාංච පටිච්ච වට්ටිංච පටිච්ච ආදී වශයෙන් කියනවා තෙලට වැටිය පටිච්ච වෙනවා. ඒ කියන්නේ පහළ දැල් වෙනකොට දැල් වෙන ආකාරය. ඉතල පටිච්ච කියන වචනේ පෙන්වා තියෙන උපමා තෙලට වැටිය පටිච්ච වෙනවා. ඒ කියන්නේ වැටියට හොඳට තෙල උරාගෙන එකින් එක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් පටිච්ච වෙනවා කියනකොට හිතම අවශ්‍ය නෑ මෙතෙන්. හිත සම්බන්ධවම කියන කාරණයක් නෙමෙයි කියන එක පෙන්වන්නේ තෙලාංච පටිච්ච වට්ටිංච පටිච්ච කියන වචනයක් තියෙනවා. තෙල පටිච්ච වෙලා වැටිය පටිච්ච වෙලා. එතකොට මේ ඒකෙන් හටගන්න ආලෝකයේ හට ගැනීමට මුල් වෙන හැටි. මේ පටිච්ච වෙනවා කියන්නේ එකින් එක ගැළපීලා සම්බන්ධ වෙනවා. ඒක දැන් හිතට පටිච්ච වෙනේවා තියෙනවා. ඇහැට රූප ගැළපීලා පටිච්ච වෙනවා. ඒක රූප කොටසටයි තියෙන්නේ. එතකොට චක්කු විඥානය ඒ දෙකේ ප්‍රතිඵලයක්. දැන් මෙහෙම හටගන්න ක්‍රමයක් තියෙනවා. එතකොට මේ චක් ඒ වගේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියනකොට මනසට ධර්ම පටිච්ච වෙනවා. අර ඇහැට රූප පටිච්ච වෙනවා කිව්වා වගේ සම්බන්ධ වෙනවා, ගැළපීලා සම්බන්ධ වෙනවා. ඇහැ කියන්නේ ඉන්ද්‍රියක්. ඇහැ කියන ඉන්ද්‍රියට ගැළපීලා හිටන් ගෝචර වෙන්නේ රූප. පටිච්ච වෙනවා කිව්වේ ඒකයි. ඒක මන කියන ඉන්ද්‍රියට පටිච්ච වෙන ක්‍රමයක් තියෙනවා. ධම්ම පටිච්ච වෙනවා කියලා පෙන්නනවා. දැන් ඔක තෝරා ගන්න ඕනේ. රූපයක් එතකොට ආපෝ තේජෝ වායෝ පඨවි ආකාශ විඤ්ඤාණ කියලා ධාතු 6ක් ලෝකේ තියෙනවා. ලෝකය ෂඩ් ධාතුන්ගෙන් හැදිලා තියෙනවා. ඉනයි ලෝකේ ෂඩ් ධාතුන්ගෙන් හැදිලා තියෙන මොන ලෝකේද අපි උමුලදි කිව්වා යමක් යමක් ඇතුළු කිරීම නිසා දුකට හේතු වෙනවනම් අන්නේ දුකට හේතු වෙන්නා වූ යමක් ඇතනම් බුදු පියාණන් වහන්සේ සියලු අප්‍රමාණ වූ ලෝකේ තුලින් අපිට අර අතලොස්සක් අල්ලගත්ත හැට්ටේරිය කොලටිය වගේ දේශනා කරපු කොටසක් තියෙන අවශ්‍ය හරිය. අන්නේ අවශ්‍ය හරියක් තියෙනවා මොන හරිය අල්ලගන්නේ. අර ඇට්ටේරිය කොලටිය අපි අතින් අල්ලගත්තා. අර මුලදී දේවරුවේ දේශනා කරපු දේශනා උදාහරණයක්. ඒක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වඩිනකොට භික්ෂුන් වහන්සේලා සමග ඇට්ටේරිය අවනාන්තරයක් මැදි වඩිනකොට ඇට්ටේරිය කොලටියක් අතින් අල්ලලා අහනවා. මහණෙනි මම මේ අතින් අල්ලගත්ත ඇට්ටේරිය කොලද වැඩි? මේ කැරේ තියෙන ඇට්ටේරිය කොලද? ස්වාමිනි මේ කැරේ තියෙන ඇට්ටේරිය කොල කොහොම උපමා කරන්නද? අතර අහුවෙලා තියෙන බොහොම පොඩ්ඩනි. මෙන්න මේ වගේ මම ඔබලාට දේශනා කරලා තියෙන දහමත් මෙන්න මෙච්චර ඇති. අනික්වා මම දන්න දේශනා නොකරපු දහම්. දේශනා නොකරන්න හේතුව කුමක්ද? දුකෙන් නිදහස් වීමට ඒවැය අවශ්‍යතාවයක් නැති නිසා. එහෙනම් පරමාර්ථය මොකද්ද බුදුදහම තුළ? මේ සසරේ යම්කිසි දුකක් තියෙනවා නම් ඒ දුකෙන් නිදහස් වීම. ඒකයි පරමාර්ථය. සර්වඥතාඥානීට ගෝචර වෙන්නා වූ අප්‍රමාණ දහම් ශ්‍රාවකයෙකුට ගෝචර කරන්න හිතන්නත් බෑ. හිතාගන්න පුළුවන් දෙයකුත් නෙමෙයි. බුදුරන් වහන්සේ දේශනා කරන මේ ලෝකෙ විසී අචින්ත්‍යයි, සීමාව ඉක්මවා හිතන්න ගියොත් 21 වෙනවා මිසක් කවදාවත් ඒක පූර්ණ කරගන්න හම්බෙන්නේ නැහැ. ඇති වැඩකුත් නැහැ. ඒ කාරණේ පෙන්නනවා. දැන් මේ වගේ නම් මොනවද මේ ලෝකේ කියලා පෙන්වුවේ අපිට සියල්ල කියලා පෙන්වුවේ අපි මුලදිත් පෙන්වුවා ඇස රූපේ චක්කු විඥානේ කන ශබ්දේ සෝත විඥානේ නාසයේ ගන්ධයේ ගාන විඥානේ ජීවහා රසයේ ජීවහා විඥානේ කය පොට්ටබ්බ කාය විඥානේ මන ධර්ම මනෝ විඥානේ ඔය කියන්නාවෝ 18 ඔගොල්ලෝ චක්කු ධාතු රූප ධාතු චක්කු විඥාන ධාතු සෝත ධාතු ශබ්ද ධාතු සෝත විඥාන ධාතු ගාන ධාතු ගන්ධ ධාතු ගාන විඥාන ධාතු ජීවහා ධාතු රස ධාතු ජීවහා විඥාන ධාතු කාය ධාතු පොට්ට කාය ධාතු මේ පොට්ටබ්බ මේ කාය ධාතු පොට්ටබ්බ ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු මෙන්න මේ ධාතු 18 කින් පෙන්වුවේ ලෝකේ හැවත් අපි විසින් මේ අල්ලගෙන දුක් විඳින හරිය. ඔයින් එහා දෙයක් අල්ලගෙන දුක් විඳින්නේ නැහැ සත්වයේ. එහෙනම් සත්වයේ මිදෙන්න ඕනේ සියලු දුකෙන් මිදෙන්න ඔන්න ඔය කියන 18. ওই 18ත් එක්ක තියෙන සම්බන්ධය නැති වුණොත් සත්වයේක පුද්ගලයේක කියන තවත් පෙන්වන්න යමක් ඉතුරු වෙන්නේ නැහැ. දුකක් ලෝකේ ගොඩ නැගෙනවා නම් ওই ටිකත් එක්ක ඇසුරු කරගෙන ගොඩ නැගෙනවා. ඒතකොට ඒ ටික නැත්නම් යම් තැනක සියලු දුක ඉවරයි. එන අරිහතුන් වහන්සේ අන්තිම අවසාන පිරිනිවෙණින් සිද්ධ කරන්නේ ඔය කියන්නා වූ 18 ධාතු ඉවර කළා. ආයි තාම පෙන්වන්නට රහතන් වහන්සේ පණවන්න එකක් නැහැ කියලා පෙන්නනවා. බුද්ධලත්වකින් පණවන්න බෑ. මොකද උනේ කියලා ඉන් එහාට හිතාගන්න තේරුම් ගන්න පුළුවන් නැහැ. දුකෙන් නිදහස් දුකත් එක්ක සම්බන්ධ වෙන කිසිම කැලලක් නැහැ. එන චක්කු ධාතුවකින් රූප ධාතුවකින් චක්කු විඥාන ධාතුවකින් හෝ එබඳු 18 ධාතුවකින් එක කිව්වා පණවන්න බෑ. එහෙනම් ඒකේ නැතුව කෝකේද ඉන්නේ කියලා අහන්න ගියොත් අපි සීමාව ඉක්මවා ගිය අදහසක් දැම්මා මිසක් ගෝචර කරන්න බැරි දෙයක් දානවා. ඉතින් තේරුම් ගන්න සත්වයේ හටගන්නේ දුකක් හටගන්නේ ඔන්න ඔය 18 ධාතුවත් එක්කලා. මෙන්න මේ 18 ධාතු අපි අවසාන ටිකක් කිව්වා. මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු කියලා. මේ ධාතු කිව්වේ කොටසක්. යම් කිසි ලෝකේ සත්වයා කියනා වූ තත්වයේ තුල කොටස් 18කට බෙදලා ඒකේ එක කොටසක් තමයි ධාතුවක් කිව්වේ. එතන මෙන්න මේ කියන්නා වූ මනෝ ධාතු කියලා එකක් තියෙනවා. ඒක තමයි මන ධම්ම මනෝ විඥාන කියලා මේ මෙතන පෙන්නේ. දැන් ඉතින් මේක බලන්න ඕනේ කොහොමද හැදෙන්නේ? මන හැදෙන්නේ කොහොමද? මනෝ විඥාන හැදෙන්නේ කොහොමද? ඇයි මේ මනයි මනෝ විඥානයි දෙකක් මෙතන පෙන්නේ? මේක තේරුම් ගන්න මන කිව්වා ඉන්ද්‍රියක්. මනේ ඉන්ද්‍රිය. දැන් මනේ ඉන්ද්‍රිය පෙන්නකොට මනේ ඉන්ද්‍රියක් හිතා. එදිර කොහොමද මේක සකස් වෙන්නේ? මනේ ඉන්ද්‍රිය කියලා කියන්නේ මනේ ඉන්ද්‍රිය විතරක් පවතිනවා නෙමෙයි. මනේ ඉන්ද්‍රියට අවශ්‍ය කරනවා රූප ධර්මයක් අවශ්‍ය වෙනවා. මනේ ඉන්ද්‍රිය පිහිටන්න. ඒක තමයි වස්තු රූපේ කියලා. ඒක ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටකයන්ගෙන් හැදිච්ච එක්තරා සුද්ධාෂ්ටක මාත්‍රයක්. සුද්ධාෂ්ටකයක්. ඒ සුද්ධාෂ්ටකයක් පිහිටලා තියෙන යම් කිසි දෙයක් තියෙනවා නාම ධර්මයක් තියෙන නාම ධාතුවත් එක්ක. නාම ධාතුව කියලා කියන්නේ එකක්. නාම කුඩස රයිත වෙන මූලය. ඒතොර නාමයක් හෙවත් හිතක් හට ගන්න නම් මෙන්න මේ කියන්නා වූ වස්තු රූපේට අර කියන්නා වූ ධර්ම කියන කොටස එකක් ගැටණේ වෙන්න ඕනේ. මනසට ධර්මයක් ගැටණේ වෙන්න ඕවා කියන්නේ ඒකයි. ඒතොර ධර්ම කිව්වහම මොනවද ධර්ම කියන්නේ? ධර්ම කියන්නේ මොනවද? මෙන්න මේක හොයලා බලන්න ඕනේ. ඇයි ධර්ම කියන්නේ? මේ ප්‍රශ්නෙට සෑහෙන මේ විද්වතුන් මේ ප්‍රශ්නෙට පිළිතුරු හොයලා මේ සඳහා විවිධාකාර උගතුන් විසින් විවිධ උත්තර දීලා තිබුණා. එක්තරා පොතක, ඒ කියන්නේ විද්වතුන්ගේ සංග්‍රහයක. ඒ එකකින්වත් කියවිලා තිබුණේ නැහැ ධර්ම කියන ඒවාට අයිති ඒවා කියනවා මිසක්. ධර්ම කියන්නේ මොකද කියන එක එක්තරා විද්වතෙක් විසින් අහපු ප්‍රශ්නයකට උත්තර දීලා තිබුණේ එහෙමයි. ධර්ම කියන්නේ මොනවද අහපුවාම සමහර අය කියනවා පංච නිවර්ණ ධර්ම, සමහර අය කියනවා බුද්ධ ධර්ම. ඔන්න ඔය ආදි වශයෙන් වචන කිව්වා මිසක් මේ ඉතින් ඔක්කොම බලලා අන්තිමට ඒ පාඨකයාගේ නේද ඒ මූලික ඒ ප්‍රශ්නේ අහපු විද්වතා ඒකට උත්තරයක් දීලා තිබුණා. එයා අහපු ප්‍රශ්නේ ධර්ම කියන්නේ මොන මොකද්ද ධර්ම කියන්නේ කියන එක. ධර්ම කියන්නේ එකට අයිති දේවල් නෙමෙයි අහන්නේ. ප්‍රශ්නෙට පිළිතුර ගන්නවත් දක්ෂතාවයක් නැත්තේ මගේ එයාගේ අදහස අනුව මේ පිළිබඳ දන්නේ යම්කිසි මූලික පරම්පරාවක් හිටියා නම් එවන්දු කෙනෙක් නැතිකම නිසා මේකට අදහස ගන්න බැරිකම කියන එකයි මගේ හැඟීම කියන අදහස කරලා තිබුණා. දැන් ධර්ම කියන එක විග්‍රහ වුණේ නැහැ. ඒකට හේතුව මොකද්ද? පද නිරුක්තිය නැති නිසා ඒක හොයාගන්න බැරි වුණා. සෑම පදයක්ම නිරුක්ති පතයක්. නිරුක්තියක් කියන්නේ අදහසක්. යමකින් පෙන්නන අදහසටයි ආර්ය නිරුක්ති කියන්නේ. ආර්ය ධර්ම තුළ නිරුක්ති කියන්නේ ඒකද. බමුණෝ නිරුක්ති කියන්නේ පදයක් හැදිච්ච ක්‍රමේ. පදයක් කියන්නේ ක්‍රමයේ කියලා කියන්නේ ඒගොල්ලෝ හදාගත්ත ක්‍රමී ව්‍යාකරණ. ඒවට තමයි ඒ අය නිරුක්ති කියන්නේ. බුදුරජාන් වහන්සේ නිරුක්ති කියන්නේ යම් කිසි පදයක් කියනකොට ඒකෙන් දුන අදහස. දැන් ඔබ හොඳට තෝරා ගන්න ඕනේ. එහෙනම් අන්නේ නිරුක්ති දැනගෙන හිටියනම් නිරුක්ති පටිසම්භිදා ඥානයකින් දකින්න ඕනේ. එහෙනම් ධර්ම කියන්නේ මොන අර්ථයෙන්ද? ඒකෙම තියෙනවා. දරනවා. යමක් දරන නිසා යමකී යමක් දරන නිසායි ධර්ම කියන්නේ. එන හේතුඵල ධර්ම කියලා වචනයක් තියෙනවා ලෝකේ. බුදුරණන් හදේ පටිච්ච සමුප්පාද ධර්මය කියලා පෙන්වුවේ කුමක්ද? හේතුඵල ධර්ම. යම්කිසි හේතුවක් නිසා යම්කිසි ඵලයක් දරනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. හේතු ප්‍රත්‍යයෙන් සම්භූත වෙනවා, හේතු බංගන නිරුද්ධයි. පහළ වෙන්නේ නැහැ. එනම් මේ පහළ වෙලා තියෙන සෑම දෙයක්ම හේතුප්‍රත්‍ය සහිත නම් හේතුප්‍රත්‍යෙන් හටගත් ඒවා. ඒක දරන්නත්, ඒක ඒ ආකාරයෙන් පේන විද්‍යාමාන වෙන්නත්, ඒකේ හේතුකාරක වන්නා වූ යමක් තියෙන්න ඕනේ. ඒ තුලින් තමයි ඒක දරන්නේ. එතන තෙර නිසා, වැටිය නිසා, පහන් ඒ තෙරයි වැටියයි ඒක දරන පහන් තැටිය ආධාර කරගෙන ඒවා පිහිටලා එතන හටගන්නේ ගිනි සිරුව පවතිනවා, විද්‍යාමාන වෙනවා. පවතිනවා කියන්නේ මොහොතක් ගානේ හැදි හැදි විදි විදි යනවා. නමුත් අර සෙලයි වැටිය දිගේ තෙර ඇදි ඇදි එනකම් තෙර තියෙනකම් වාතයත් එකතු කරගෙන මේ ආදි වාතය එකින් එක පරිච්ඡ වෙලා ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැල්ල විද්‍යාමාන වෙනවා. දැල්ල කියලා යමක් දරන්නේ කුමක් නිසාද? අර කියන හේතු නිසා. ඉතින් අන්න ඒකේ ධර්ම. ධර්ම කියන්නේ යමක් යම් ආකාරයකින් පෙනෙන්න විද්‍යාමාන වෙන්න යමකින් ඒක දරන්න ඕනේ. ඒ විද්‍යාමාන වෙන්නේදී නිකන් ලෝකෙ අහම්බෙන් යමක් විද්‍යාමානව පිහිටන්නේ නැහැ. එහෙනම් අනිත් දරණ යමක් ඇද්ද ඒ අර්ථයෙන් ධර්ම කියනවා. එතකොට අවබෝධයේ සත්‍ය අවබෝධයේ යමකින් දරනවා නම් ඒ දරණ දෙයට කියනවා බුද්ධ ධර්ම. යම් කිසි දේවත්වයේ යම් කිසි දහමක් නිසා දරනවා නම් ඒක දේව ධර්ම. එද දුගතියේ හේතුකාරක වන්නා දුගතියයි කිය යමක් විද්‍යාමාන වෙනවා. දුගති ධර්ම නිසායි. බ්‍රහ්ම තත්වයක් ලෝකෙ විද්‍යාමාන වෙනවා බ්‍රහ්ම ධර්ම නිසායි. මෙන්න මේ විදිහට මේ ධර්ම කියන වචනේ අර්ථය යමක් යම් ආකාරයකින් විද්‍යාමාන වෙනවා නම් ඒ විද්‍යාමාන වීමට හේතුකාරක වන මූලයක් තියෙනවා. අන්නේ මූලියකින් එක දරන නිසායි ධර්ම කියන්නේ. එතකොට මේ අපි බලන්න ඕනේ මොකද්ද මේ ධර්ම කියන්නේ? අන්නේ ධර්ම කියනකොට මනෝ විඥානයක් යමක් නිසා ගොඩ නැගෙනවාද? ඒකට හේතුකාරක මොනවාද? මනස කියන එකක් එක හේතුවකින් දරනවා. ඒ මනස දරන ධර්ම. මනෝ විඥාන හට ගැනීමට අන්නේ හටගත මනසයි. ඒකට තවත් හේතුවක් එකතු වෙන්න ඕනේ. ඒතර ඒ හේතුවෙන් ගොඩ නැගෙන එකක් තියෙනවා මනෝ විඥාන. මේ ගැඹුරු තැනක් මේ ප්‍රශ්නේ අහන්න. ඒ මොකද්ද මනස කියන්නේ? මොකද මනසර ගෝචර වෙන මනෝවිඤ්ඤාණ හටගන්න හේතු කරන මූල ධර්ම. කුමක් ගොමකින් කුමක් දරලාද ඒක සිද්ධ වෙන්නේ? මෙන්න මේක තෝරා ගන්න ඕනේ. අපි කෝ අනිදස්සනං අප්පටිගං ධම්මා යතන පරියාපන්න රූපං කියලා එකක්. දර්ශනය කරන්න බෑ. ස්පර්ශ කරන්න බෑ. ධර්මායතනෙට සකස් වෙලා ඒක ගැලපෙනවා. පරිච්ඡ වෙනවා. අන්නේම රූප කොටසක් තියෙනවා. ඇයි ඒක රූප කිව්වේ? රූපයක් රූපයක ගැටෙනවා. ගැටෙනකොට ඒ හේතුව නිසා ඵලයක් හට ගන්නවා. දැන් අපි පොඩි උදාහරණයක් ගන්නවා නම් බෙරයක් අරගන්න කවුරුත් දැකලා තියෙනවා බෙර. මේකට කෝටුවකින් ගහනවා. බෙර හැමතට තට්ටු කරනවා. ඩන් ඩන් ගන්න සද්දයක් එනවා. දැන් බෙරහම රූපයක්. ඒ වගේම බෙරහමට ගහන කෝටුවක් තද රූපයක්. අල්ල අතින් ස්පර්ශ කරන්න පුළුවන්. මේ අතින් ස්පර්ශ කරන්න පුළුවන් බෙරහමට, තදට අහු වෙන බෙරහමට. ඒ වගේ තද පටවි ධාතුවක් අන්නාව කෝටුවකින් තට්ටු කරපුවාම ඒ හේතුවෙන් අල්ලන්න බැරි, දකින්න බැරි හඬක් නිකුත් වෙනවා. ඒ හඬ අල්ලන්නත් බැ, දකින්නත් බැ. හඬ නිකුත් වුණේ කුමකින්ද? අර බෙරහමයි, ඒකට ගහපු ගණීබාන කෝටුවයි ගණීබාන බෙරහමයි කියන දෙකේකට තට්ටු කිරීම. දැන් මේ සකස් වුණ ආකාරය. එද බෙරහම සද්දේද? ඒත් නැහැ. කෝටුව සද්දේද? ඒත් නැහැ. බෙරහමේ සද්දේ තිබුණාද? කෝටුවේ සද්දේ තිබුණාද? හැංගිලා. එහෙම තිබිලත් නැහැ. එන සද්දේ මොකද්ද? හැදුන ක්‍රමයක් තියෙනවා. බෙරහමක් තිබුණා, කෝටුවක් තිබුණා. බෙරහමෙන් කෝටුවට සද්ද කරනකොට සද්දේ ආවා. බෙරහම හොඳට ඇදලා තිබුණා නම්, තදට ඇදලා තිබුණා නම්, ඒ සද්දේ හරි පැහැදිලි ටංගාන සද්දයක් එනවා. බෙරහම බුරුල් කරලා තියෙනවා, බොප් පොප් ගාන සද්දයක් එනවා. අර ටන්ටන් ගාන සද්දේ නැහැ. ඇදලා තිබිච්ච මට්ටම් වල හැටියට සද්දේ ඒ ආකාර වෙනවා. එහෙනම් මේ සද්දේ කොහේ තිබිලාද ආවේ? කොහෙවත් තිබුණෙත් නැහැ. කෝටුවේ තිබුණෙත් නැහැ, බෙරහමේ තිබුණෙත් නැහැ. ඒ දෙකේම නැති එක තමයි මතු වුණේ. මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා. මේ මන කියන එක හැදෙනකොට එක්තරා රූපයක් තියෙනවා මනස හදන්න. ඒක තමයි සුද්ධාස්තිකයක් තියෙනවා. මනසට හේතු වෙන වස්තු රූපේ කියලා. ඒක තමයි මන සකස් වෙන වස්තු බීජේ. මනෝ විඥාන සකස් වෙන වස්තු බීජේ. අන්න ඒක කර්ම ශක්තියෙන් හටගන්නේ, පූර්ණ කර්ම ශක්තියෙන්. යම්කිසි ගති ලක්ෂණයක් යම්කිසි සත්වයක මැරෙන චුත වෙනකොට, ඒ චුත වෙන අවස්ථාවේ උපාදාන කරගත ගති ලක්ෂණයක් තිබුණා නම්, අන්නේ උපාදාන කරගත ගතිය මොකද්ද? උපාදාන කරගන්නවා කිව්වෙ එතන යම්කිසි ගතියකට හිත පිහිටවලා ඒ ගතිය බලාපොරොත්තු වුණා නම්, ඔහු ඒකේ තුල ජීවත් වෙන්න කැමති. ඒ තුල ජීවත් වෙන්න, ඒ තුල විද්‍යාමාන වෙන්න කැමැත්තක් ඇති වෙනවා. ඒ තුලින් යම ප්‍රයෝජන ගන්න කැමැත්තක් ඇති වෙනවා. යම්කිසි ගතියක් මතුවලා වොත් ඒ මතුවෙච්ච ගතිය ඔහු තව තවත් පවත්වනවා. මොකක් නිසාද? ඒ තුල පැවැත්මේ ආසාව නිසා. මෙන්න මේක තමයි අන්තිම සියුම් ආසාව, ජීවත් වෙන බලාපොරොත්තු. මේ බලාපොරොත්තු නැති සත්වයෙක් නෑ. ජීවත් වෙන්න ඕනේ. එන වහබීලා මැරෙන්නේ ජීවත් වෙන්න ඕනේ නැති නිසා කියලා හිතෙන්න පුළුවන්. වහබීලා මැරෙන්නේ මොකක් නිසාද? Tamanට ඕනේ හැටියට ජීවත් වෙන්න නැති නිසා ජීවත් වෙන ක්‍රමයක් හොයන. මට මෙහෙම නෑ වැඩක් නෑ. එහෙනම් කොහොමද වැඩක් ඕනේ? එහෙම නොවන එකක් ඕනේ. ජීවත් වෙන බලාපොරොත්තු අත්හැරලා නෙමෙයි මැරෙන්නේ වහබොන්නේ. ඒකයි මැරෙන්න බලාපොරොත්තු. ඒ අවස්ථාවේ ඉක්ම යන බලාපොරොත්තු නිසා සදහටම ජීවිතය කොහෙවත් ඕනේ නැහැ කියන අදහසකින් නම් නෙමෙයි. දැන් හිතලා බලන්න එක වෙනස වෙන හැටි. යම් කෙනෙක් වහබොනෝ මැරෙන්න. මැරෙන්නම හිතන්නේ වහවිල් තමයි මැරුන්නේ. දැන් ඒ මානසිකය මොකද කරන්නේ? ඇයි වටපිට බලන්නේ? බලන බලාපොරොත්තුව තියෙනවා. ඇයි කන්දිහා ඉන්නේ? බැලෙනකනුත් ඔය ටික කරනවා. අහන බලාපොරොත්තුව තියෙනවා. ඒ රාජ්‍ය මොන හරි ගදක් සුමුදක් ආවෝ, ඒක මොකක්ද කියලා බලා ගන්න ඕනේ කාටත්, මැරෙන්න ඉන්නේ කාටත්. මොන හරි රසයක් අට ගෑවෝ, තලු ගහලා බලනවා මොකක්ද රහ කියලා. මැරෙනකම් බලා ඉන්න වෙලාවේ කවුරු හරි එකපාර කකුලෙන් ඇද්දොත් එහෙම ඩක් ගාලා බලනවා මොකද්ද, පුළුවන් කවද තියෙනවා බලනවා මොකද්ද ඇද්ද කියලා දැනගන්න ඕනේ. එන මැරෙන්න බලාපොරොත්තුව තියෙනවා කියලා කිව්වත් දැනගන්න බලාපොරොත්තුවත් ඇරිලා නැහැ. එහෙනම් මෙන්න මේ දැනගැනීමේ බලාපොරොත්තුවකින් යමක් ඇද්ද? සසර පැවැත්මට අවශ්‍යම කරන දේ ඕකයි. යම් කෙනෙකුට දැනගන්න බලාපොරොත්තුව කවදා හරි සදහට ඉවරද, එයා සසර ගමන ඉවරයි. දැනගැනීමේ බලාපොරොත්තුවක් නැති කෙනාට, ඒ තමයි රහතන් වහන්සේ. රහතන් වහන්සේට දැනගන්න ඕන කමක් නැහැ. දයනුකම්පා මුල් කරගෙන යමකට සවන් දෙනවා, යමක් කරනවා ලෝකානුකම්පාවේ. ඒ වගේම කය පවතිනකම් අමතර දුක් විඳින්න ඕනේ නැති නිසා ඕන වට නෙමෙයි කරන්නේ, ඒ දුකට ප්‍රතිකර්මයක් වශයෙන්. ඔච්චරයි රහතන් වහන්සේට ඉතුරු වෙන්නේ. අනික් කෙනෙකුට ඔහොම නෙමෙයි. කොච්චර කරත් ඉන්න ඕනකම තියෙනවා. අනාගාමි වෙලා හිටියත්, එක්තරා අනාගාමි වෙච්ච උපාසක මහත්තයෙක් මට නම් ආයි ජීවත් වෙන්න ඕනේ නැහැ මෙයින්ම කෙලවර කර ගන්න ඕනේ කිය කී හිටියා. මෙහෙම ඉඳලා ඒ උපාසක මහත්මයා කලුරිය කළා. නිදා පිපිදියා වාගේ අවිහ කියන බ්‍රහ්ම ලෝකේ උපන්නා. ශ්‍රද්ධාධිකේ උපදින්න අනාගාමියය. උපන්නාට පස්සේ හොඳ සිහි බුද්ධිය තියෙනවා. මම මරහට උපන්නනි. ඇයි මම උපන්නේ? හරි වැඩි. මම ඉවර කරලා නැහැ. ඉපදීම ඉවර කරලා තිබුණා නම් අද මෙතන උපදින්නේ නැහැනේ. එහෙනම් මම මෙතන උපදින හේතුව මොකක්ද? මෙහෙම සිහි කරලා බලනකොට කාරණයක් වැටහුණා. මම මොනවා එපා කිය කිය හිටියද? ජේතවනාරාමයේ තියෙන සාන්ත බව, නිෂ්කලංක බව මම හරියට ප්‍රිය කළා. සංඝයා වහන්සේලාගේ ඇසුර හරියට ප්‍රිය කළා. බුදු පියාණන් වහන්සේ ඇසුර හරියට ප්‍රිය කළා. මම ඉන්න බලාපොරොත්තු තිබුණානේ එහෙම දැනග. ඕන්නෑ කිව්වට. ඒ හේතුව උන්නේ මම මේ උපන්නේ. අන්න උපාදානය කරපේ. එන ඒ ඉන්න බලාපොරොත්තු වුණා කියලා කියන්නේ මොකද්ද? එතන ඉඳලා ඒ ස්වභාවය දැනගෙන ඒ ස්වභාවය ආස්වාද විඳගෙන ඉන්න එතන උපාදානයක් තිබුණා. චන්දරාගයක් තිබුණා. ඒක තමයි උපාදානය කරගත්තේ. උපාදානයට අනුකූලව භවය හටගත්තාම ඊට අනුකූලව වන්නා මොකද නරක දෙයක් නෙමෙයි. සුද්ධවන්තයෙන්ගේ ලෝක ලෝකයට සාපේක්ෂව සුද්ධවන්තය. අලෝභ ආදී සමෝහ සහගතයි. ගැලපෙන්නා වූ ලෝකයේ හැටියට ඊට ගැලපෙන්නා වූ පසුතලයක සකස් වෙලා තියෙන තේ හේතුයපත් ඒ වශයෙන් එහෙම තැන උපන්නා ඊට අනුව කයක් ලබාවේ. අන්න ඒකයි කියන්නේ අනාගාමී වෙලා හැටියට උපදින්න හේතු වෙන්නේ ඔන්නේ බලාපොරොත්තු. දැනගැනීමේ බලාපොරොත්තු අත්හැරෙන්නේ නැති නිසා ඊට අනුකූලව දැනගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ඒ දැනගැනීමේ බලාපොරොත්තුව මුල් කරගෙන ඇයි අපි දැනගන්නේ? ඒකෙන් යම් ආස්වාදයක් විඳින්න. දැන් මේ ටික නම් පොතේ නැහැ. හැබැයි හොඳට තේරුම් ගන්න. දැනගන්න බලාපොරොත්තු වෙන්නේ මොකක් නිසාද? යමක් විඳින්න. විඳින්න ආස්වාදයක් නැත්නම් දැනෙන්නේ නැත්නම් ඒ ආස්වාදයේ දුක් ගොඩක් පාගි දැනෙනවා නම් එහෙම ඒක විඳින්න කැමැත්ත නැති වෙනවා. ඉතින් ආස්වාදයේ භයානකයි කියලා වැටහෙන්න වැටහෙන්නත් ඒ පිළිබඳ තියෙන චන්දරාගේ දුර වෙලා යනවා. එහෙම වැටහෙන්නේ නැත්ේ අවිද්‍යාවේ තව වැහිලා ඉන්න හින්දා. අන්න ඒ නිසා මොකද වෙන්නේ? ඒක බලාපොරොත්තු වෙනවා. ආස්වාදයක් විඳින්න. කලන්තේ කැරකිලි කවුරුවක් කතා කරනකොට කියන එක ඇහෙන්නේ නැහැ තේරෙන්නේ නැහැ. හරිය වදයක්. හොඳට මගේ ඇත්ත දෙක පේනවනම් කන් දෙක ඇහෙනවනම් ඔහොම හිතක් එනවා. බලන්න අහන්න පැහැදිලිව පුළුවන් නම් කොච්චර හොඳ. මොනවද දැනගන්න ඕනේ? මොකද දැනගන්න? දැන් හිතලා බලන්න මේ දැනගැනීමේ ආසාව කොච්චර බලාපොරොත්තු තදර තියෙනවද කියනවනම්. ඔය කවුරු හරි ඔය අපි අතර පිරිස අතර එක්කනේ. ඔය මොක හරි පොඩි පෙට්ටියක් හරි මොකේ එක හරි දාගෙන නැන අතේ මිට මොලවාගෙන වටපිට බලලා ඇවිදලා එක්කෙනෙකුට හොරෙන් තමන්ගේ අතේ තියෙනක පෙන්නලා අනික් අයට නොකිය කියන්න එපා කියලා යන්න යනවා. අනික් අයට මොකද හිතෙන්නේ? මොකද්ද මාරු පෙන්නුවේ? අතේ තියන්නේ පෙන්නුවේ මොකද්ද උඹට කියහංගෝ? මේ කියන එකන් අසහනේ. මොනවා කරගන්න? උඹට වැඩක් නැහැනේ ඒකේ කිව්ව. කියපිය කෙනාක තරහයි. අරුව මොනවද දන්නේ නැහැ පෙන්නු අතේ තියන එක ගිහිල්ලා කල්පනා කරනවා. මොකද මේ අපිට කණ්ඩවත් රහවන්නවත් නෙමෙයි දැනගැනීම ආස්වාදයක්. මේක තමයි මේ ලෝක සත්වයාගේ හැටි. බල්ලෙක් බලලෙක් බුදියා ඉන්නකොට හොරේම ගල් කැඩියකින් එහෙම ගැහුවොත් ඌටක් ගාලා වටපිට බලනවා මොකද්ද ගැදුනේ කියලා. ඌටත් ඒක දැනගන්න ඕනේ. ඒක තමයි ඒකේ ස්වභාවය. මෙන්න මේ දැනගැනීමේ බලාපොරොත්තුව මොකද? ඒක දැනගත්තාම ලොකු තෘප්තියක්. මොකක් නිසාද? දැනගන්න ඕනෑ කියනකොට ඇතිවෙන අසහනය. ඒ දැනගන්නකොට අසහනී සාහනීයටපත් වෙනවා ඒ මොහොතේ. ආයිත් අපි අසහනියක් ගොඩනගනවා තව එකක් දැනගන්න ඕනේ කියලා. දැනගන්න ඕනෑ කියලා අදහස එන තාක් කල් අපිට අසහනියකින් අපි දවන්න පටන් ගන්නවා. ඒක දැනගත්තාම අසහනී නිවෙනවා ඒ තාවකාලිකව. අන්නිතර ඇතිවෙනා සුවේ තමයි ආස්වාදයේ කියන්නේ. ඉතින් මෙන්න මේ ආස්වාදය අපිම ගොඩනගෙන ගා හදාගන්න එක. ඉතින් මෙන්න මේ ආකාරයෙන් දැනගැනීමේ බලාපොරොත්තුවක් කියලා දැනගැනීමට යමක් අවශ්‍යද? ඒක ගොඩ නැගෙන්න ඕනේ ඒ ශක්තිය. මෙන්න මේක තමයි මනසෙන් ගොඩ නැගෙන කර්ම ශක්තිය කියන්නේ. තමන් යම්කිසි කර්මයක් සිද්ධ කරනකොට ඒ කර්මයේ සිද්ධ කිරීමට අවශ්‍ය දේ ගොඩ නගා දෙන ශක්තියක් තියෙනවා. ඒකයි බලාපොරොත්තු වීමත් එක්ක ඒ ශක්තිය ගොඩනැගීම තමයි ස්වභාවය. එතකොට යම්කිසි දෙයක් දැනගන්න ඕන නම් ඉතින් දැනගන්න මොනවද ඕන කරන්නේ? මනක් හැදෙන්න ඕනේ. ධර්මයක් ඝට්ටණය වෙන්න ඕනේ. ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන ක්‍රමවේදයක් හැදෙන්න ඕනේ. එහෙනම් ඒකට අවශ්‍ය කරන පසුතලිය ගොඩනගලා දෙනවා අර ශක්තිය. අන්න එතකොට මොකද වෙන්නේ? පටිසන්ධි වෙනවා කියලා. නැවත වාරයක් අපි අර ගත්ත ඉස්සරහ තිබිච්ච වතුරුපිය බිඳිලා ගියාම නතර වෙන්නේ නැතුව ඒ එකම අනික හදනවා. පටිසන්ධියට හදනවා රූපය. වතුරුපිය හදා ගන්නවා නෙමෙයි ඒ ශක්තියෙන් හැදෙනවා. මෙන්න මේ හැදුනට පස්සේ අර මනෝ පසුතලියට සමාජික සම්බන්ධ වෙලා තියෙනවා. අපි ඉන්නේ පසුතල දෙකක. ලෝකේ තියෙන්නේ නාම පසුතලයයි රූප පසුතලයයි කියන. මෙන්න මේ පසුතල දෙක සිවි දෙකක් එකල වැදිලා වාගේ තියෙන පසුතල දෙකක් තුල නාම ධාතුවයි රූප ධාතුවයි. ඉතින් නාම ධාතුව කියන්නේ සත්වයක් නෙමෙයි. රූප ධාතුව කියන්නේ සත්වයකුත් නෙමෙයි. සත්වයා කියන එක හැදෙන්නේ ওই නාම ධාතුවයි රූප ධාතුවයි දෙකේ සම්බන්ධතාවයෙන් ගොඩනැගෙන ওই ක්‍රියාදාමයේ නිසා. එතන මේ නාම ධාතුවට සම්බන්ධ කරන ස්පර්ශ කරන ඒකටම අවශ්‍ය කරන දෙයක් තියෙනවා. ඒකේ ස්පර්ශ වෙන්න අවශ්‍ය කරන සංයෝගය හැදිලා තියෙන ඒ සංයෝග මාත්‍රිය තමයි අපි අර කිව්ව වස්තු රූපය කියලා හිටන් කර්ම ශක්තියෙන් හදන්නේ. ඒක මිසක් වෙනෙහිකින් ඒ නාම ධාතුවත් එක බැඳෙන්න බෑ. නාම ධාතුවට සම්බන්ධ වෙන්න ඕනේ ඒකේ. එතන මේ හැදෙන්නා වූ වස්තු රූපේ වස්තු දසක කියලා මේකට කියනවා. මේකේ රූප 10ක් තියෙනවා කියනවා. දැන් හරි ගැඹුරු තැනක් මේ විග්‍රහ කරන්නේ තේරෙනවද කියන එකත් ප්‍රශ්නයක්. හිතලා බලන්න. කාය දසක, භාව දසක, වස්තු දසක කියලා. රූප කලාප 10 ඒවා. 10 කාණ්ඩ 3ක්. කර්ම පූර්ණ කර්ම ශක්තියෙන් පටිසන්ධි මොහොතේදී හට ගන්නවා. යම් මොහතක චුත වෙලා පටිසන්ධිය ලැබනවත් එක්කලා ඊළඟ චිත්තක්ෂණයේ පටිසන්ධිය ළඟදී පටිසන්ධිය ගොඩනැගිනකොටම ඔන්න ඔය කාය දසක, භාව දසක, වัตතු දසක කියලා කොටස් තුනක් ගොඩනැගෙනවා. පරමාණු තුනක් බුදුරන් වහන්සේ පෙන්වුවා පරමාණු නැත්නම් සුද්ධාෂ්ටක තුනක්. හැබැයි සුද්ධාෂ්ටකයේ තියෙන රූප 8යි. ඒ රූප 8 එකක් වෙන් කරන්න එකක් එකතු කරන්න එහෙම ගන්න බෑ. එහෙනම් ඒ 8 ගත්තොත් තවත් එකක් ගත්තොත් 8යි 8යි 16ක් එකතු වෙනවා. 8 කැරි දෙකක් එකතු වෙනවා. ඔය අටේ කැල්ලක් ආයි කඩන්න බෑ. අවිනිර්භෝගයි කියලා කියනවා. ඒක වෙන් කරන්න බෑ. ඒක එකටමයි තියෙන්නේ. ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියන මේ රූප කලාපයේ තිබෙන්නා වූ රූප ස්වභාව 8. සුද්ධ අෂ්ටකය කිව්වේ තන්නේ ඒකයි. සුද්ධ කියන්නේ හේතුව මොකද? බෙදලා වෙන් කරලා කඩලා අයින් කරගෙන ගියොත් ආයි අයින් කරන්න බැරි කොටසක් ඉතුරු වෙනවා අවසානයේ. එයින් ඉහට කලන්න බෑ. අන්නේ සුද්ධම කොටස් 8ක සම්පින්දනේ තමයි සුද්ධාෂ්ටකේවත් ඒ පරමාණුව කිව්වේ. මෙන්න මේ වස්තු රූපය හැදෙන්නේ ඔන්නේ පරමාණුව. හැබැයි පරමාණුවේ රූප 8යි. 10ක් වෙන්නේ කොහොමද? වැදගත්ම තැනක් ඕ. එකකින් ඒ 8න් එකක්වත් ගලවන්නත් බැයි නම්. තව එකක් ගත්තොත් 8 වාද එකක් එකතු වෙනවා මිසක් වෙන එකක් වෙන්නේ නැත්නම්. කොහොමද රූප 10ක් හැදුනේ? දැන් හොයලා නැති දෙයක් විමර්ශනය කරපුවාම හොඳට තේරෙන දෙයක්. අපි අහලා තියෙනවා වචන දෙකක්. මේ ලෝකෙම ඒ ගණුව යනවා. මොකද්ද? පරිවර්තනය සහ පරිභ්‍රමණය කියලා. පරිවර්තනය වෙනවා කියන්නේ මොකද්ද? ඒ වස්තුව කැරකෙනවා. එතරම් කැරකෙනවා. කැරකෙන ගමන් මොකද වෙන්නේ? යම්කිසි කක්ෂයක් වටා කැරකෙනවා. දැන් පෘථිවිය කැරකෙනවා. කැරේ කැරකි සූර්යා වටත් කැරකෙනවා රවුම. අද අපි විද්‍යාඥයෝ කියන ක්‍රමයට. ඒ වගේ ලෝක කැරකෙනවා. කැරකෙමින් යමක් වටා කැරකෙනවා. එතකොට සූර්යා වටන්න කක්ෂයක් වටා කැරකෙනවා. අපි ගන්න න්‍යෂ්ටියක් කියලා ඒකට. න්‍යෂ්ටික බලය කියලාත් කියනවා. බලයකින් තමයි කැරකෙන්නේ. බලයක් නැතුව නිකන් කැරකෙන්නේ නැහැ. එනම් මේ සුද්ධාෂ්ටකයත් බලයක් ලැබලා තියෙනවා. මොකෙන්ද වර ලැබුවේ? දැනගැනීමේ බලාපොරොත්තුව නිසා කර්ම ශක්තිය ගොඩ නැගිලා දුන්න ශක්තිය. ඒ ශක්තිය යමක් කරනවා. මොකද කරන්නේ? අර සුද්ධාෂ්ටකේ කරකවනවා අධිවේගී. ඒ ශක්තියෙන් ඒක කෙරෙන්නේ. කරකවන ගමන් ඒ ගතියට අනුකූල හැඩතලයක් අරගෙන ඊට අනුකූලව යම් කක්ෂියකට කරකිනවා. නැත්තියක් වටා කරකිනවා කිව්වෙත් ඒකයි. මෙන්න මේක නවතින්නේ නැහැ. අර ශක්තිය තියෙනකන් කරකිනවා. මෙන්න මේ කරකිනුට මොකද්ද වෙන්නේ? ඒ කරකින්නේ අර ගතියේ ස්වභාවයට අනුව. කරකෙමින් ඒ වාගේම යමක් වටා කරකින්නෙත් එහෙමයි. දැන් පොඩ්ඩක් අපි හිතලා බලන්න මේ වදේ. අපිට හරිසිය මොනවා හරි වටිනා දෙයක් ගැන තියෙනවා හොයාගන්න. බැලුවහම එතන නෑ තිබ්බතෙන්. ඒ වස්තු වල දීලා තියෙන වටිනාකම ලක්ෂ ගාණක් එහෙමනම්. තවත් එහාට වැඩි නම්. දැන් අපි මොකද කරන්නේ? අද්දරතු ඉන්නවද? නෑ. වැඩක් කරනවා. කැරකි කැරකි වටපිට බලනවා. කොහෙ තිබ්බේ? බල බලා මොකද කරන්නේ? අර මුලට දුනවා, මේ මුලට දුනවා, අනික් වලට දුනවා, පෙට්ටි අරලා බලනවා, හැමතැනම දුවනවා. කැරේ කැරේ කැරකෙනවා. පරිවර්තන සහ පරිභ්‍රමණය හරි වේගවත්. මොකක් නිසාද? ඒ වස්තුව පිළිබඳව ඒක ලබා ගැනීමට තිබෙන්නා වූ බලාපොරොත්තුව අධික නම් කැරකීමත් අධිකයි, කැරේ කැරේ කැරකීමත් අධිකයි, පරිවර්තනයත් අධිකයි, පරිභ්‍රමණයත් අධිකයි. හැබැයි යම්කිසි වස්තුවක් තිබුණා වටිනාකම 150යි. ඒක බැලුවා. ඒ වෙලාවේ ඒකින් අවශ්‍යතාවයකුත් නැහැ. ඉදි කට්ටල තවස් වෙලාට අවශ්‍යයිනේ. නමුත් එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. එනවා මොකද ඉන්නේ? ඉදි කට්ටක් ගහලා තියෙනවා, කැලෙන්ඩර් වල එහෙම ගහලා තියෙනවා තැනින් තැන. අපිට අවශ්‍යතාවයක් නැහැ. බැලුවාම කැලෙන්ඩරේ ඉදි කට්ට නැහැ ගහලා තිබෙන්නේ. ඉතින් අපි කලබල වෙන්නේ මොකක් නිසාද? ඒ පිළිබඳ අපිට හොයන්න බලන්න අවශ්‍යතාවයක් නැත්නම් ඒකින් අපිට ඒ විලාසේ කම්පා වෙන්න දෙයක් නෑ. කැරකීමත් බොහොම අඩුයි. ඕනම් බිම එහෙම වැහලා දාන්නේ නැහැ. පොඩ්ඩක් යන්තම් බලන්න. වටින් චුට්ටක් හැරි. කැරකීමයි කැරේ කැරේ කැරීමයි දෙකම බොහොම අඩුයි. මේ වගේ මේ ලෝකේ බදාගෙන ලෝකෙට ඇසුරු කරන ආසාවෙන් දඟලන අයට ඔන්නේ පරිවර්තනයයි පරිභ්‍රමණයයි මහ බලවත්. ඉතින් හලවල වැඩි. කම්පා වැඩි. එන කොහෙද මේ කැරකි කැරකි යන්නේ දැනගන්න. දැනගන්නේ මොකක් ඇසුරටද යන්න ඕනේ? දැන ගැනීම ගෝචර කර දෙන්නා වූ, දැන ගැනීමට අවශ්‍ය කරන්නා වූ නිර්මාණයේ සකස් කරන ද්‍රව්‍ය වස්තු වන සුද්ධාස්තකයේ, එකට ගැලපෙන සුද්ධාස්තකයේ නාම ධාතුවේ වටේ කැරකෙන්න ඕනේ, කැරකි කැරි කැරකෙන්න ඕනේ. අන්න එතකොට මොකද වෙන්නේ? ඔන්නේ කැරකෙමින් කැරකෙනකොට නාම ධාතුව තුළ හට ගන්නවා ස්පර්ශය. අන්නේ ස්පර්ශේ දැනීමට ගෝචර වෙන්නා වූ දේ තමයි අපි අර කිව්ව වස්තු රූපේ. ඒ වස්තු රූපේට ස්වභාවය මොකද්ද? අපේ මානසිකත්වයෙන් ඇති කරලා තිබ ගතිය. ඒක ඇසුරේ තියෙන්නේ. මොකද්ද ගතිය? දැනගැනීමේ බලාපොරොත්තුවත් සමග බැඳිච්ච යම් චන්ද්‍රාගයකින් යමක් ඇසුරු කිරීමේ ගති ලක්ෂණ. මෙන්න මේ කැරකීම නතර වෙන්නේ කවදා හරි අපි ගොඩනගලා තියෙන්නේ ඒක පවත්වන්න. ඒ නිසා මේක කැරකෙමින් කැරකි කැරි කැරකෙනවා. කැරකෙන රූපයයි කැරකි කැරි කැරකෙන රූපයයි රූප දෙකක් එකතුලා 10ක් වෙනවා. මෙන්න මෙහෙම වස්තු අට වස්තු දසකේ වෙන්නේ. වස්තු රූපේ තියෙන සුද්ධාචකේ අටට තව දෙකක් එකතු වෙන්නේ ඔහොමයි. පරිවර්තන රූපයයි පරිභ්‍රමණ රූපයයි කියන රූප දෙක එකතුලා 10ක් වුණාම කියනවා වස්තු දසකේ. වස්තු 10 කියන්නේ වස්තු රූප 10 කියන්නේ. වස්තු රූපෙට ගෙදෙච්ච කොටස් 10. ඔන්නේ කැරකීම නතර නොවෙන නිසා ඔතන යමක් සිද්ධ වෙනවා. මොකද්ද? ගතියට අනුකූල ස්වභාවයේ නාම ධර්මයන් ඇසුරෙන් දැනීමක් බවට පත් කරලා ඒ ගතිය විද්‍යාමාන කරනවා. මෙන්න මේ විද්‍යාමාන කරපුවාම තවදයක් හරහා විහිදිලා යන්නේ නැති ඒ ස්වභාවයේ යලි යලි ඔප්නම් වී ගොඩනගා දෙන දැනීමක් ඇති කරනවා. මෙන්න මේ දැනෙන චිත්තයට කියනවා බවාංග චිත්තය. මෙන්න මේක නවතින්නේ නැහැ. ඒක නවතින්නේ මොකටද? එතෙන්ට ආවේ තවත් යමක් බලා ගන්න. මොනවද ඒකින් කරන්නේ? එතෙන්ට ඇවිදින්න නම් රූප බලන්න ඕනේ. සද්ද අහන්න ඕනේ. ආග්‍රාණයෙන් ගන්ධය ගන්න ඕනේ. රහ බලන්න ඕනේ. ස්පර්ශ ලබන්න ඕනේ. ඊවලත් ආසයි. ඊව නිකන් ලැබෙන්නේ. ඒකට අවශ්‍ය කරන්න ආවුදේ ප්‍රත්‍ය වේලා. ඒ ශක්තිය නැගුණහම තමයි ඕක දැයින්ද පටන් ගන්න. එහෙනම් මේ මනස කියන අර අපි අර කිව්ව මනෝ කියලා කිව්ව එක හැදිච්ච හැටි දැන් කිව්වා. දැන් මනෝ පවතින බවාංගයත් එක්කලා. බවාංග චිත්තයත් එක්ක. වස්තු රූපේ භ්‍රමණය වෙනවා. කොහෙද භ්‍රමණය වෙන්නේ? මේ ලෝකෙටම අයිතිලා තියෙන නාම ධාතුවේ ඇසුරේ. රූප ධාතුවයි හතර මහා භූත සහ ආකාශයත් එක්ක පංච මහා භූත රූප ධාතුව. ඒක තියෙන්නේ හයවැනි නාම ධාතුවත් එක්ක. දෙකේ කරේ බැඳිලා එකතු වෙන්නේ නැහැ. නමුත් එකට කිට්ටුවම තියෙනවා එක ළඟම තියෙනවා එකට එකතු වෙන්න ඇති. එතකොට එකෙන් එකට සම්බන්ධ කරන එක මාධ්‍ය මොකද්ද? අර වස්තු රූපේ. ඒකෙන් ඒක සම්බන්ධ වෙනවා. චක් විනයකින් සම්බන්ධ වෙන්නේ. ඒකෙන් මොකද්ද වෙන්නේ? ගතියට අනුකූල වන්නා වූ දැනීම පහළ කර කර පවත්වනවා. මෙන්න මේ ගතිය යහපත් නම් අර ගොඩනගෙන භවංග චිත්තේ ඊට අනුකූලයි. ගතිය ප්‍රසාදවත්යක් නම් අලෝබාදී සමෝහයෙන් හටගත්තේ අර කම්පා බොහොම අඩු ඒකට අනුරූප බොහොම ලයාන්විතව කරගෙන ස්වභාවයක් එනවා. එතකොට නිරන්තරයෙන් හටගන්න භවංග චිත්තේ හරි ලයාන්විතයි. සාන්තයි. පැහැපත්. ඒ බුද්ධිලා ඒ චිත්තයෙන් ගොඩනගෙන්නා වූ ඒකෙන් පවත්වන්නා වූ ශරීරයත් ඒ පැහැය ගන්නවා ඒ ප්‍රදේශයේම ඒ ස්වභාවය ගන්නවා. එතකොට ඉන් පැහැපත් යහපත් උද්ගලයේ හටගන්නවා පැහැපත් ඉන්ද්‍රිය පද්ධතිය හටගන්නවා ගැළපෙන ඊට අන්නේ හැමයි හැදෙන්නේ. ඒක කටුක විදියට තිබුණා. ඒක යම් විදියට කැලකුණි ආකාරයේ මොකද්ද? ඒ ආකාරයේ ගති රුවක් තියෙනවා. ඒ ගති රුවට අනුකූල ශක්තියක් ඒ වටා පිහිටන්. ඒ නමුත් බලන් ඩාසයි අහන් ඩාසයි යොකව තියෙනවා. ගතිය දෝෂයයි ගතිය බලුණා. බලු වැඩ කරපු කෙනාගේ මූණ දිහා බැලුවහම පේනවා මොකද්ද මූණ කොහොමද වෙන්නේ කියලා. කට ටිකක් උල් වෙලා හොඹ හැදෙන විදිහක් නැහැ මේ මූණේ මස්තලේ යට තියෙන නිසා. සූක්ෂම රූපයක් වෙන එවරෙම හොඹක් එනවා. බලු ගතිය එනකොට. එන්නේ නැත්තේ ඒකයි. කට විතරක් උල් කරලා පේනනවා. ගතිය එනවා. වෙනස එනවා. එතකොට තව කෙනෙක් දැක්කහම දත් ටික විලිස්සලා වරන්නේ. බල්ලගේ දත් විලිස්සිලා එනවා. අන්නේ වගේ හැදෙනවා. ඉතින් ගතියටම ඉඳ තිබුණ රූපය හදාගන්න. බලු ගතියේ බලු හැදේනවා. අන්න හැදෙන හැටි. බලන් ආස නිසා බල්ලටත් ඇස් දෙකක් හැදෙනවා. මිනිස් ගතියේ මිනිස් හැදේනවා. බලන් ආස නිසා මිනිහලා ගැලපෙන ඇස් දෙකක් හැදෙනවා. ඒක හැදෙන ක්‍රම වේදයක් තියෙන ඔන්න ඔහොමයි. කන් දෙකක් ඇස් දෙකක් සකස් වෙන ක්‍රමයක්. මොකද හේතුව? දැන් අපේ පුරුද්දක් තියෙනවා. පොඩ්ඩක් ඇහෙනම් කියනකොට තනියෙන් ඉඳ පාළුයි. පාළු නිසා අපි වැඩක් කරනවා. මොකද නැහනම් මොනවා හරි තනියෙන් කල්පනා කර කර හරි ඉන්නවා. කල්පනාත් නොකර ඉඳ කියලා හරිම පාළුයි. මේ පැවැත්මේ හැටි ආස්වාදයන්ගේ ස්වභාවය. තමන්ගේ මනසත් එක්ක තමන් කතා කර කර ඉන්නවා. කවුරුවත් නැත්නම් අමුණ මොන හරි හිත හිතා කුටුකුටු ගගා හිත ඇතුලේ ගියෝ ගියෝ ඉන්නවා. දෙන්නේ කෝරේ. එකනා දෙන්නේ කියලා ඉන්න. එකනාට තනියෙන් ඉන්න බැරි නිසා එයා දෙන්නේ කින් වෙලා ඉන්නවා. මෙන්න මේ දෙන්නේ වෙන නිසා ඒ ගති ලක්ෂණේ අපි සකස් කරන්නේ මේ රූපේ. රූප ලබලා මේක නවීන විද්‍යාව දරුවෙක් උපදින්න වඩට ඇවිදින්න කලල රූපයේ හැදෙන මුල් අවස්ථාවේදී පෙන්ලා තියෙනවා. මිනිහෙක් කියලා හැදෙන්නේ පළු දෙකක් ඉස්සෙල්ලම. මේ පළු දෙක එකට බද්ධ වෙනවා. බද්ධ වෙලා තමයි එක්කෙනෙක් හැදෙන්නේ. ඒ හැදිලා තියෙන බද්ධය අපේ මුළු ශරීරයේ හරියට දෙකට බෙදලා තියෙනවා. ඒක කකුලක් එක අතක් එක පැත්තක වම් පැත්තේ ඇස ඇස කන ඒ පැත්තේ තිබෙනා වූ කොටස් ටික ඒක එක කෑල්ල අනික අනික කෑල්ල මේ කෑලි දෙක එකට එකතු වෙලා තමයි එක්කෙනෙක් වෙලා ඉන්නේ. මේ කෑලි එක වෙනම තමයි උපදින්න හැදෙන්නේ. පස්සේ තමයි එකතු වෙලා බැඳින්නේ. මෙන්න මේ නිසයි මේ කෑලි දෙකට ඈත් දෙකක් තියෙන්නේ. ඒකේ මේක බලනවා මේකෙන් ඒක බලනවා. අහනකොට එකක ස්වභාවය අනිකෙන් අහනවා, ඒකෙන් දෙන ශබ්ද අනිකෙන් අහනවා. මෙන්න මේ කෑලි දෙක දෙක හැදිලා තමයි ඈත් දෙකක් කන් දෙකක් ඔයම හැදෙන්න හේතුව. නාහේ එකක් වල නාහේ හිල් දෙකක්. ඒ හිල් දෙක එකක් එක පළුවක. අනික අනුත් පළු. කට එකක් කිව්වට කටේ තියෙන පැති දෙකක්. දිවේ තියෙන පැති දෙකක්. බලපුවාම හොදට හරියට මේ තොල මැදි. නාහේ ළඟින් හරියට පාතල බැලුවොත් ලස්සන වෙන් වෙලා තියෙන ඉලක් පේනවා. ඒ ඉර හරියට බැලුවොත් දිගට පල්ලෙහාටම බලාගෙන යන්නේ. කෑලි දෙක වෙන් වෙලා තියෙන තරම් පේන්නේ නැද කියලා. පෙකණිය ළඟට යනකොටත් පේනවා. පොඩි ඉරකින් වෙන් වෙලා තියෙන දිගට. පය දෙකේ වෙන් වෙන තැනට යනකම වෙන් වෙලා තියෙනවා. එකතු වෙලායි තියෙන කෑලි දෙක. මෙන්න මෙහෙම තමයි මේ මුළු පද්ධතිය හැදෙන්නේ. මෙන්න මේකේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තමයි ඇත් දෙකක්, අන් දෙකක්, නාසය හිල් දෙකක්, ඒ වගේම හට එකට තිබුණාට කොටස් දෙකක් එකතු වෙලා තියෙන හැදිලා තියෙන්නේ. ওই විදිහට හය හැත් කය හැදිලා තියෙන්නේ. අත් දෙකක්, අකුල් දෙකක්, බඩේ ඉඳන් දෙකට බෙදිලා එකතු වෙලා බැදිලා තියෙන්නේ. මේ සත්වයේ හැදෙන හැටි. එතන මෙන්න මේ ආකාරයෙන් හැදෙන්න හේතුව මොකද? තනියෙන් ඉඳ බෑ ආස්වාද විඳින්න තමන් ළඟ තමන්ම තව එකෙක් වෙන්න ඕනේ. එක දෙන්නේ කියලා ඉඳගෙන තමයි මේ ආස්වාද විඳගෙන ඉන්නේ. දෙන්න එකෙක් වෙලා තමයි තව එකෙක් ළඟට යන්නේ. ඒකේ ස්වභාවය ඔන්නෝමයි. විඳීමේ බලාපොරොත්තුව. දැනගැනීමේ බලාපොරොත්තුවෙන් පටන්ගෙන එකින් එකට විඳීමේ බලාපොරොත්තුවට ඉන්ද්‍රිය පහක් හදා ගන්න. කාම ලෝකේන. ඒ ඉන්ද්‍රිය පහෙන්ම විඳින්න ආසයි. ඒකට අවශ්‍ය කරන නිසා ඒ කෑලි පහක් එකතු වෙලා පංචේන්ද්‍රිය කියලා හැදෙනවා. ඊවට ඔක්කොටම මනස අර කිර ඉතල අපි කිව්වා මනස නැත්නම් මනෝ කිව්ව. අර අපි කිව්වා වස්තුරූපයේ බ්‍රමණය වෙනකොට නාම ධර්මයේ තුල නැත්නම් නාම ධාතුව තුල ඒකෙන් හට ගන්නා වූ ස්පර්ශ වේගය නිසා වේදනා වේගයක් හට ගන්නවා. වේගයක් කිව්ව මොකද්ද? ඒක එකක් නෙමෙයි මේ. ඊටාව අදි වේගවත්ම ක්‍රියාත්මක වෙන්නා වූ සියුම් නාම ධර්ම අප්‍රමාණය. වැලනු කැඩි එනකොට ස්පර්ශ එකක් වාගේ පේනවා. අප්‍රමාණ ස්පර්ශ එකතු වෙලා මාත්‍ර එකතු වෙලා එකතු වෙලා ඒකක එකක් වාගේ මනසින්ම එකතු කරලා බලනවා. අවින ස්පර්ශ ආවා. ඉතින් ස්පර්ශ චෛතසික මාත්‍රයක් නම් ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ අනාවරණ ඥානීය පිටා කාටවත් තේරෙන්නේ නැහැ කොහොමද කියලා. ඒව අප්‍රමාණයක් එකතු වෙලා සෑහෙන ස්පර්ශය කියලා අපි අද ගන්නවා. ඒතොර ඒ ස්පර්ශයක් ගානින් දැනීම ඒකක පහළ වෙනවා. ඒක රැණක් හැදෙනවා. ඒක වේදනාව කියලා ගන්නවා. ඒ දැනීම් සමගම හැඳිනීම් මාත්‍ර හට ගන්නවා. හැඳිනීම් මාත්‍ර රැණක් හැදෙනවා සංඥා එකක් කියලා ගන්නවා. අප්‍රමාණයක් එකක් කරලා ඝන සංඥාවෙන් අරගෙන අපි රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයක් විඥානයක් කියලා අපි දැයින එකක් එකක් වශයෙන්. ඒ අපි ඝන සංඥාවෙන් අරන් පුරුදු වෙලා තියෙන හැටි. ඉතින් මෙන්න මේ විදිහට මේ අවශ්‍ය කරන්නා වූ සංඥාලවල චේතනා චේතනා කියලා කියන්නේ ඒ හැඳිනීම එනකොට ඒක යලි යලි ගොඩනගෙනගෙන වලනවා. තව තවත් එකින් එකට අමුණ අමුණ හදන්න ලකුණේ. හිත තනනවා. ඒ චෛතසික හිතත් එක හැදෙන හැටි. ස්පර්ශ වේදනා සංඥා චේතනා හදලා හිටන් මන ඉසිකාර කරනවා. මන ඒක හතුරවන. හතුර ඒක ආකාරයෙන් ආස්වාදයට ගන්න. ඔය ස්පර්ශ වේදනා සංඥා චේතනා මන ඉසිකාර කියන නාම ධර්ම පහ. ඔය කියන්නා වූ හිත කියන චිත්තත් එක්කලා එකතු වෙලා අර අපි යොමු කරව පැත්ත දැනීමක් බවට පත් කරනවා. මෙන්න මේ දැනීමක් බවට පත් කරනකොට කියනවා විඥානය පහළ වුණා. මොකක් නිසාද? ඒකට අවශ්‍ය කරන කාරණා. අර මනෝ කියනා වූ ක්‍රියාවලිය ඉස්සෙල්ලා තිබුණා. හරියට නිව්ට්‍රල් කරලා තිබ්බ ස්ටාර්ට් කරපු වාහනේ වගේ. නවත්තපු වාහනේ ගියර් දැම්මට යන්න බෑ. එක කොටසක් ස්ටාර්ට් කරලා තියන්න වෙන විතරම අන්න ඒ වගේ අපි කොටසක් කර්ම ශක්තියෙන් ස්ටාර්ට් කරලා තියෙනවා. ඒ වචන ඉතින් අපිට කියන්න දෙන්නේ අපි භාවිතා කරන වචනේ මේ ගන්න. නැන බල කියන්නේ සුද්ධ සිංහල ගන්නවත් බෑ. ඔය ඔක්කොම කලවෙමින් කියන්නේ. ඉතින් ඉංග්‍රීසි කෑලි සිංහල කෑලි අපිට වැටහෙන එකෙම ගම්. ඉතින් ස්ටාර්ට් කරලා තිබ්බහම මොකද වෙන්නේ? ගියර් එක දාපුහම වැඩ කරනවා. ක්‍රියාත්මක වෙන හැටි. ගුවන් විදුලි යන්ත්‍රයක් ගන්නවා. සද්ද එනකන් සූ ගන්න සද්දයක් එනවා ඒක දාලා තිබ්බහම. ගොල් ඉදිරි සද්ද ක්‍රියාත්මක කරලා තිබ්බහම විදුලිය කාන්දු වෙන සද්දයක් වගේ එකක් එනවා. සූ ගන්න හිමින් සද්දයක්. ඒක කන ලංකුවලත් ඇහෙනවා මිසක් නිකන් ඇහෙන්නේ නැහැ. හැබැයි ඒක කරගෙන මයික් එකක් හරි ශබ්දේ සංඥාවක් දුනොත් එහෙම මහහියෙන් ශබ්ද ඈතට යනවා. නුදුන්නාම ආයි සූ ගන්න සද්ද එහෙමෝ තියෙනවා. මෙන්න මේ වගේ තමයි බවාංගයේ කිව්වේ. බවාංගයේ හැමතිනම ක්‍රියාත්මක වෙවි තියෙනවා. අරමුණක් ආපු ගාම මොකද වෙන්නේ? මහ වේගයෙන් විඥානීය කියන තව එකක් වේගවත් වෙන්නලා කරනවා. සියුම් සද්දයක් තිබිලා ස්පර්ශ මාත්‍රයක් එනකොට මොහොතකින් මහ ශබ්දයක් බවට පත් කරලා ගලස් ගාල දෙනවා වාගේ. මෙතනත් සිද්ධ වෙන්නේ ඔන්න ඔය ක්‍රියාවලිය. අර ස්පර්ශ මාත්‍රේ ඇතුලෙන් දෙන්නේ ඉසෙල්ලා. කර්ම ශක්තියෙන් හරින කරකැවීම නිසා ඇති කරන්නේ. ඒක එකම ලතාවකට යන්නේ. ඒකේ පළුදු නෑ, ඇද නෑ, එහෙම යම් කිසි ගතියකින් හටගත්තේ ගතියට අනුකූල ස්වභාවයේම මානසිකත්වය තමයි හදා හදා දෙන්නේ. ඒක නිසා බවාංග චිත්තය හරි සාන්තයි කියනවා, නිහලයි. තියෙනවද කියලා හොයන්නත් බෑ. ඒකේ වැඩක් කරන්න බෑ. දැනෙනවා විතරයි. දැනෙන ස්වභාවයක් ඒකේ තියෙනවා. ඉතින් පෙරභවයේදී යහපත් නම් කරපු ත්‍රි හේතුක උත්කෘෂ්ට හිතක් එහෙම තිබුණා නම් ඒක හරි පැහැපත් විදිහට තියෙනවා. ඒකෙන් හටගන්න මනස බොහොම තීක්ෂණයි. ඒ මනස ඇතුළු කරලා හටගන්න කයත් තීක්ෂණයි. හොඳට මොළේ හැදිලා, ස්නායු හැදිලා, ප්‍රමාණිකුල සියුම් වාටපත් වෙලා, පෙනීම් දැනීම් ඇසීම් පැටහීම් බොහොම තීක්ෂණ වෙලා එහෙම හටගන්නේ. හටගන්නේ හේතුව ඒකයි. ඒවා කැළඹිලා තියෙනවා නම් එහෙම ওই එකක්වත් නැහැ. බල්ලා කැළඹෙනවා. කොච්චර හරි දුවනවා. ඌට එකතරා ඉඳක් බෑ. කොරණ වැඩකුත් නැහැ. එව්වේ ගති ලක්ෂණේ හැම වෙලේම ඇවිසිච්ච ගම. බලල්ලු ඉන්නවා. එක විදිහක ඉන්න බෑ. එහාට දුවනවා, මෙහාට දුවනවා, උගේ නැට්ට හරි වල්නවා, හපනවා. ඉතින් උගේ නිකන් ඉන්න බෑ ඌට. වඳුරටත් නිකන් ඉන්න බෑ. අලියටත් නිකන් ඉන්න බෑ. සතුන නිකන් ඉන්න බෑ. මොනවා හරි කර කර ඉන්න ඕනේ. අර ගති ලක්ෂණේ හැටි. යථාබෝධය ලැබෙන්න ලැබෙන්න නිහල වෙනවා. සාන්ත වෙනවා, තැන්පත් වෙනවා. යෝගීන් බොහොම තැන්පත්, බ්‍රහ්මයෝ බොහොම තැන්පත්, දෙවියෝ බ්‍රහ්මය තරම් තැන්පත් නැහැ. මනුෂ්‍යයන්ට වඩා තැන්පත් ගතියක් එක්තරා මට්ටමකදී මනුෂ්‍ය අතර ඉතින් කාම රෝගේ නිසා ඒ තරම් වෙනසක් නැහැ. සාමාන්‍ය මට්ටමක වෙනසක් තියෙනවා. හැබැයි පල්ලෙහාට බහිඳ හොයන්නේ මිනිස්සු අතරේ වෙනස බලන්න. ඔය අහේතුක එහෙම පුද්ගලයෝ ඉන්නවා. බැලුවහම එක විදියක ඉන්න බෑ. එහාර දඟලනවා, මෙහාර දඟලනවා, කෑ ගහනවා, කතා කරනවා, ඉවර යන්නේ තොර තොන්ජියන්නේ. ඒ ස්වභාවය ඒකයි. නිහඬතාවය ප්‍රිය කරන්නේ. දඟලන්න ඕනේ, මොනවා හරි කියවන්න ඕනේ. ඉතින් ඔහොමමයි වැඩි. ඊටතරත් ඉන්නවා මන්දබුද්ධික අහේතුකයි. ඒක අල්ලලා බෙද කරන්න ලනුවකින් බඳින්නත් ඕනේ. කාපරේට දාලා වහන්නත් ඕනේ. කොහොමත් නිකන් ඉඳ බෑ. අර වෙනස් වීම බලන්න. මෙන්න මේ වගේ අර මානසිකත්වයන් ඇති කරන බවාංගයේ ස්වභාවයට අනුව ඔහුගේ ගති ස්වභාවය කුලප්පු කරනවා, සාන්ත කරනවා. හොඳනම් මෙන්න මේකේ ස්වභාවයක් තියෙනවා. ඒ ගති ස්වභාවයේ යමක් ප්‍රිය කළාද, ඒ ප්‍රිය කරපු දේට අනුව තමයි මේ කය හැදෙන්නේ, ශක්තිය හැටි. ඊට පස්සේ මේ කයින් ඒවා තමයි ඔහු ප්‍රිය කරන්නේ. ගතිය කැතනම් කැත දේවල් හරි ප්‍රියයි. වෙනස බලන්නේ අපි කියනවා කතාවක්. බොහොම මහතුරුවාගෙ ඉඳගෙන අර බැල මෙහෙවර කංගලා හරි හම්බ කරන මිනිහාගේ කීයක් හරි සූරයන කනවා නම් ඔකට කියනවා අපි ජරාව කනවා කියලා. වචනේ එනවා ගතිය නැතේ කියලා හැදිලා එනවා. ජරාව කලා පුරුදු එකකින් බෑනේ නිකන් කරගන්න වැඩ. අපි එහෙමත් කියනවා. හැබැයි ජරාව කෑවා වාගේම ගතිය ජරා ගතියක් වෙනවා. ජරා ගතිය හැදිලා හිටන් උපන්නට පස්සේ මොකද කරන්නේ? ජරාවට හරි කැමති. ඌ තමයි නායකයා, හුරා. ඌ හුරා වෙලා ඉඳලා කොහෙද ගියේ කිව්වා, ඌ හුරා අන්න ඉන්න අතන කියනවා. බලන්න ඌරා ජරාවට හරි කැමති. ඌට ප්‍රියයි ආහාරය. අන්න එහෙමයි ගති එන්නේ. ඒ ගතිය දනුව ප්‍රිය වෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ ආදී ඔක්කොම ප්‍රිය වෙන්නේ එහෙමයි. ওই ගති තොලින් කාම ගතිය බලවත් වෙන්න වෙන්න රූපේ රසන ඕනෙත් නැහැ, ශබ්දේ මිහිරි ඕනෙත් නැහැ, පිරිසිදුකම ඕනෙත් නැහැ. ගන්ධයයි රසයයි පහසයි තමයි ඕනේ. ඒක මට්ටමක. තවත් පල්ලි හරි ගියට පස්සේ ගන්ධය ඕනේ නැහැ, රහ ඕනේ නැහැ, පහස විතරක් ඕනේ උන් ඉන්නවා. අන්තිම තිරිසන් කොටස වල හැටි ඔය හැදෙන හැටි. මොකක් නිසාද එහෙම වෙන්නේ? අර බවාංගයේ අර පිහිටපු ගතියට අනුකූලව ක්‍රියාත්මක වෙන හැදෙන ආකාරය. ගතිරුව හැදෙන්නේ ගතිගුණයට අනුව. මෙන්න මේ විදිහට හැදෙනකොට ඔය මනස හැමෙලීම දර්ශනීය කරන, මනස ස්පර්ශ කරන එකක් තියෙනවා. අර මනෝ ධාතුවට සම්බන්ධ වෙන්නේ මේ වස්තු රූපයේ ඇති වෙන කම්පන තරංගයක් අනුවයි. ඉතින් මේ වස්තු රූපයේ කම්පණය වෙන්නේ යම් විදිහකට යමකින් කම්පණය වෙන ක්‍රමයක් ඇද්ද? ඒක දැනෙන හැටි තමයි මේ පේනවා දැනෙනවා, ඇහෙනවා දැනෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රහ දැනෙනවා, ස්පර්ශ දැනෙනවා කියලා අපි කියනවා. ඒ ඔක්කොම එක වචනයක් කියලා දැනෙනවා. රූප දිහා බලපුවා රූප පේන බව දැනෙනවා. ඒකත් දැනීමක්. ශබ්ද අහනවා කියන්නේ දැනීමක්. දැනීමක් ගොඩනැගෙනවා. ආග්‍රහණය කරනකොට දැනීමක් ගොඩනැගෙනවා. රසයක් ගන්නකොට දැනෙනවා. රහ දැනෙනවා. ඔක්කොම දැනෙනවා. ස්පර්ශයක් වල දැනෙනවා. දැනෙනවා කියන්නේ මොකද්ද? ඒ අරමුණට අනුකූලව හිතක් හටගන්නවා. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ අරමුණට අනුකූලව හිතක් හට ගැනීමේ සිද්ධ වෙන්නේ මොකද්ද ඇති වෙන්නේ? අපි යම්කිසි ආකාරයෙන් අපි හිතමුකෝ ශරීරයට යම්කිසි ස්පර්ශයක් ඇති වුණා. කවුරු හරි ඇවිත් අත ගෑවා. අපිට දැනුණා. දැන් ඊට මොකද්ද සිද්ධ වුණේ? අපිට පේනවා මේ කර්මජ කය අත ගෑවා. කර්මජ කය නෙමෙයි මස්ලියේ කය අත ගෑවා. මස්ලියේ කයකි. ඒක දැනුණා. දැන් පොඩ්ඩක් මෙහෙම හිතලා බලමු. අපි අතර දාගන්නවා ලොකු අත්මීස එකක්. දැන් අපි අත අත ගෑවෙන්නේ නැහැ, කවුරුවත් අත ගෑවුවෝ. දැන් කවුරු හරි ඇවිදලා අපේ අත්මීස එක උඩින් අත ගෑවොත් දැනෙන්නේ නැද්ද? අත අත ගාපුවාම දැන් දැනීමට වඩා අඩු දැනීමකින් අත ගෑව බව දැනෙනවා. දැන් මේ වෙනසක් පේන්නත් ඇහුවේ ඒක හේතුවක් උඩ. මොකද්ද? අපේ ශාරීරියේ ස්නායු පද්ධතිය අදාපු ආත්මීයසේ කරලා නැහැ. ආත්මීයසේක ස්නායු පද්ධතිය වෙන් වෙච්ච නිකම් වස්තුවක්. හැබැයි අපි මේ ආත්මීයසේක දාගත්ත ගාම නම් හිටි අපි ඒක ගලවලා පුරුද්දක් තිබුණ නැත්නම් අපි හිතන්නේ ඒක අපේ ඇඟේ කොටසක් කියලා. ඒකද දැනෙනවා කියලාත් අපි හිතනවා. දැන් අපි අතාත ගැපුවහම කොහරද දැනෙන්නේ? හැම ස්පර්ශ කරනකොට හැමත දැනෙනවා කියලා අපි හිතා ඉන්නවා. අත්මීසික දාගෙන පුරුදු වෙලා හිටියනම් එහෙම ඒක ගලවන්නේ නැතු. ඒක ස්පර්ශ කරන ආවනම් එහෙම කොහරද දැනෙන්නේ? මේ මේසෙකට දැනෙනවා කියලා කියයි අපි. අපි එහෙම නොකියන්නේ මොකද? අපි ඒක වෙනම කැලලක් බව අපි හොඳට අධ්‍යකරලා තියෙන නිසායි. එහෙනම් මෙතෙන්දී මොකද්ද සිද්ධ වෙන්නේ? මෙන්න මේ කියන විදිහට අපි මේ කයට දැනෙනවා කියනවා. කය දැනීමට ආධාර කරන එකක් නිසා කයට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ මොකේදද? කය ඇතුළු කරගෙන තිබෙනවා. ඒකජ කය, ද්විජ කය, ත්‍රිජ කය, චතුර්ජ කය කියලා මේකද කියන්නේ. හතරවෙනිට හටගන්නේ ගණී භාවනේ. කර්මජ කය, චිත්තජ කය, උතුජ කය, ආහාරජ කය කියලා. කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතරෙන් හටගත්ත කාය සම්පීඩනයක් මේ මස්ලේ කයත් එක්ක තියෙනවා. මේකෙන් දැනෙන්නේ කොයි කයටද? අපි අර කිව්වා අත්‍යාසියුම් කර්මජ කයට. ඒ කර්මජ කය කියන එක අපිට ඇහැට පේන එකක් නෙමෙයි. ඒකත් අනිදස්සන. ඒක අපට ගල්ලන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකත් ධර්මායතනෙට ගෝචර වෙන්නා වූ රූපයක්. ඒ කර්මජ කය කර්ම වේගයේ මොහොතක් ගානේ නිපදවනවා. ගොඩ නගනවා. කර්මජ රූපයන්ගේ. ඒ හැඩතලයේ දෙනවා. ඇහැට ඇහැ, කනට කන, නාසයට නාසය, දිවට දිව, කයට කය. ඔය ඔක්කොම සකස් කරලා එකින් එකට ඒක විහිදිලා තියෙනවා. අන්න ඒකට අපි දුන්න සංඥාව යම්කිසි ක්‍රමයකින් බිඳිලා බිඳිලා හිටන් එතෙන්ට යනක යන ක්‍රමයක් තියෙනවා. අපි දුන්නේක නෙමෙයි යන්නේ. දැන් අපි හිතමුකෝ යම් තැනක අපි වතුර එකක් කැලැත්තුවොත් එහෙම යම්කිසි වැවක පොගුණක වතුර එකක් කැලැත්තුවොත් අර ජල තරංගයක් කියලා එකපාර ඈතට යනවා. උගල් කැටයක් විසිකලොත් අවිට රවුන් 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 ඈතර ඈතර විහිදීගෙන යනවා පේනවා. පළවෙනි රවුමට වඩා ලොකු නෑ පුංචි දෙවෙනි රවු. ඊට ටිකක් සියුම් වෙනවා තව ඈතර යනකොට. ඔහොම ඈතර ඈතර යන තුනී වෙලා යන ක්‍රමයක් තියෙනවා. අපිට පෙනුන්නේ නැතර ඔහොම තුනී වෙලා ගිහිල්ලා තව ඈතර යනකොට ඉතාම සියුම් තරංගයක් විලගේ තව ඈත යනවා. අපිට ඒක පේන්නේ. මෙන්න මේ වගේ යම්කිසි ස්පර්ශයක් අපි අතර දුන්නොත් එහෙම ওই දීපේ දෙන හට ගන්නවා එක්තරා සියුම් කිරණක්. ඒක විනිවිද යනවා සියුම් වෙවි. මෙන්න මේ යන වේගයේදී අර කියන කර්මජ කයට ගැලපෙන සියුම් බවට පත් කරපු දියබ් බවට පත් වෙලා ඒකේ යනකොට අන්න ඒකේ දැයින්ද පටන් ගන්නවා. අනිදස්සනං අප්පටිගං ධම්මායතන පරියාපන්න රූපං කියන එකෙන් හටගත්ත කර්මජ කයට අර ස්පර්ශය නිසා සියුම් වෙලා ගිහිලා මොහොතකින් ගිහිල්ලා අති සියුම් කිරණක් බවට පත් වෙච්ච අනිදස්සනංව දකින්නවත් බැරි ස්පර්ශ කරන්නවත් බැරි ධර්මායතනේ පරියාපන්න වන ධර්මායතනේ ගෝචර වෙන රූපයක් බවට පත් වුනහම එවන් ධර්මායතනෙට අවශ්‍ය වන්නා වූ ස්ථානයේ කොතනද එතෙන්ද ගිහිල්ලායි ඒක වදින්නේ එතනයි ඝට්ටණේ වෙන්නේ අන්න මනංච පරිච්ඡ ධම්මේච වුණා දැන් මොකද්ද වෙන්නේ උප්පජ්ජති මනෝ විඥාන ඒ දෙක නිසා උපන්නා අලුත් විඥානය අර බවාංගයේ උපච්ඡේද වුණා ආවර්ජනේ නැගුණා නැగిලා හිටන් අවශ්‍ය විඥානය පහළ වුණා දැන් පහළ වෙච්චාම ඇයි අපි ඒකට විඥානය කිව්වේ විඥානය මායාකාරී ඇත්තක් නෙමෙයි පෙන්වන්නේ ඝන සංඥාවෙන් පෙන්නනවා මායාවක් ඇතිසේ පෙන්නනවා ඒක තමයි අපි මනසෙන් ගන්නේ කොච්චර හරි චක්කු විඥානය කියලා අපි ගන්නේ පෙනීමක් පෙනීමක් කියන්නේ මොකද්ද පෙනීම අංශු මාත්‍ර අප්‍රමාණයක් අපි ඝන සංඥාවෙන් ගත්ත හැටි මායාවක් දැක්කා මිසක් ඇත්තක් නෑ දැකලා නෑ පෙනීම කියලා ඇහිම කියලා මෙන්න මේ නිසා අපි ඒව ගන්නවා මායාව මායාවක් හැටියට දකිනවා නම් ඒක ඥානය මායාව මායාවක් හැටියට දකින්න ඉතහාකල් ඔහු ඉන්නේ විඥාන ගොඩනගනයි විඥාන ගොඩනගනකොට මොකද වෙන්නේ ඔහු මායාව බව දැකේ නැත්නම් ඔහු ඒකට ඇලෙනවා බැදෙනවා ඔහු ඒ අනුකූලී නාම රූප ගොඩනගනවා ඉතින් චක්‍රයට වැටෙන පරිච්ඡේද චක්‍රයට මෙන්න මෙහෙම ක්‍රමයකට තමයි මේ මනසට ධර්මයේ පරිච්ඡේද වෙන්නේ මනස හැදෙන්නේ ඔහමයි ධර්මයේ පරිච්ඡේ වෙන්නේ ඔහමයි ඒකෙදි හටගත්ත ඒ සියුම් වස්තු දෙක එකට ස්පර්ශ වීමෙන් හටගන්න නාම අර නාම ධාතුවේ සකස් වෙන්නා වූ ක්‍රියාවලියක් තමයි ස්පර්ශ වේදනා සංඥා චේතනා මනසිකාර කියලා නාම ධර්ම පහ ගොඩනැගෙනවා ඒ ක්ෂණයේදී ගොඩනැගෙනුට මොකද වෙන්නේ දැනීමත් එක සමායෝග සම්බන්ධ ඒලා විඥාණය චිත්ත චෛතසිකයෙන් අයින් කරන්නවත් බෑ අර මනෝ වලට පතර පස්සේ ඒ වැසව මනෝ අපි මැනගත් එකක් මුල් කරේ නැහැ හැදිලා තියෙන්නේ. ඒකට අහු වෙලා හිටා මොකද වෙලා තියෙන්නේ? අර කියන්නා වූ ස්පර්ශය වැදුනහම. ඊළඟ අවස්ථාව ගොඩනැගිලා ගණ්‍ය සංඥාවෙන් පෙන්නනවා නැති දේවල් ඇති කරලා. මායාකාරී මායා පෙන්නනකොට රැවටියවටි බලනවා වගේ අපි මොකද කරන්නේ? ඒ විඥාන වල රැවටෙනවා ඇති දේවල් කියලා. අපි ඊට පස්සේ ඇති දේවල් කියලා හිතාගෙන ඇති දේවල් එකතු කරන්න ඇති දේවල් වල ආසාද විඳින්න ඇති දේවල් පවත්තන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රැවටිලා මායාවක රැවටිලා විඥානින වැඩි මායාකාරයාගේ ක්‍රියාවලියට රැවටිලා ඒ විඥාන පස්සේ ඇදි ඇදි නාම රූප පහල කර කර යනවා. තව තවත් යව ගොඩනගන ආයතීක ඇසුරු කරන්න ඕනේ. එක විඥානියකින් එක නාම රූපයක් ඇසුරු කරගෙන හටගන්න එක විඥාන මාත්‍රයයි. තව මාත්‍රයක් ඕනනම් ඉදිරියට මෙහෙ යවෙන්න ඕනේ. තවත් එබඳු ආකාරයක ගොඩනගන තව මාත්‍රයක් ගන්න. ඉත හැම විදිහෙම නාමයක් රූපයක් ගොඩනගනවා යන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා විඥානීය ආස්වාද සහගතව ගන්නක. ඊතර මොකද වෙන්නේ? ඒ නාම රූපය ආපුහම අපි ළඟ තියෙන ඉන්ද්‍රිය ආයතන වෙනවා. ඇස කන දිව නාසය ශරීරය මන ඔක්කොම ආයතන නම් මේ සල ආයතන බවටපත් වෙනවා. ආයතන හයට ගොඩනැගෙනවා. ඊතර එන ස්පර්ශය මොකද්ද? අන්න එතකොටත් එනවා ස්පර්ශය. මුලා සහගත මායා ස්පර්ශය දැන් ඉන්නේ ඉතිලාව සර්වචිත්ත සාධාරණ සියලු සිත්වල සාධාරණ ස්පර්ශය දැන් ඉන්නේ ස්පර්ශය මොකද්ද මායා ස්වභාවික රැවටිලා ඝන සංඥාවෙන් අර රැවටිලා ඒ පිළිබඳ නැති දෙයක් ඇතිසේ ගන්න ස්පර්ශය තත්වයක ඉන්නවා පුද්ගලයෙක් ඉන්නවා ද්‍රව්‍ය වස්තුවක් තියෙනවා එයාගේ හැටි මෙහෙමයි මෙයාගේ නම මේකයි ඉතින් එයා මෙහෙමයි ඒකාන්තයෙන් ඉන්නවමයි ඉතින් එයා මගේ යාළුවා ඉතින් මොනවා හරි ගන්නවා මොකද්ද මේ ගත්තේ? ආයතන කරන්නේ ඇහෙන් ගත්ත, කණින් ගත්ත, ගත්තේ ඔක්කොම ගුලි ඇති එක ඒකක හැටියට. ඉතින් විඥානවලින් නාම රූප හදා විඥාන ගොඩනගෙන, විඥාන ගොඩනගෙන නාම රූප ආශ්‍රය බී කරගන්නවා. මෙන්න මේ ආකාරයෙන් විඥාන පත්‍ය නාම රූපන්, නාම රූපත්‍ය විඥාන කියන සිද්ධාන්තිය ක්‍රියාත්මක වෙවි බලවත් වෙලා. ඊට පස්සේ ආයතන බවටපත් කරන ඒවා එකතු කරන ස්ථානවල තව ඉදිරියට යනවා. එතකොට හටගන්න ස්පර්ශයේ ඔන්නෝයි කියනවා සංස්පර්ශය. ඒකෙන් හටගන්නා වේදනාව සංපස්සජා වේදන. ඒවත් අර ගණී භවන මායා රටාවල්. ඒතර මේ මායාවක් නිසාම ප්‍රවටිච්ච නිසාම අවිද්‍යාව ඒකාත්මය වඩ කරලා තියෙන්නේ. වේදනා පත්‍යා තණ්හා කියලා එතන ඇලුම් කරනවා. ඒක උපාදානකින් තණ්හා පත්‍යා උපාදානකින් ඒකේ වැදෙනවා. වැදෙනාම ඒ භවෙන් අහක් වෙන්න බෑ. ඔහු තව භවගාමි. ඒ භවයේ ඉන්නකොට මොකද වෙන්නේ? කර්ම භව නිකුත් කර කර ඉඳලා මරණාසන්නයට එනකොට අන්නේ කර්ම භව ආවොත් එහෙම උප්පත්ති භවකට අල්ලලා ආයි පරිසන්දිය ලබන භවපත්‍යා ජාති කියලා ආයි එනවා. ජරා මරණ ශෝක පරිදේ දුක් දොම නසු පායාසක මිදෙන්න බැරි සසර ගමනක් හැදි හැදි ওই දුක ඔක්කොම විඳගෙන යනවා. දැන් ඔක තේරුම් ගන්නේ මේ හරිය අමාරු දෙයක් ඔය ගිතාම ගැඹුරු ප්‍රශ්නයක් මේ ඇහුවේ. ඔය උත්තරේ නොදී බෑ. තේරුම් ගන්න පුළුවන් නම් හොඳට වැටහෙන්න ඔය උත්තරේ ওই විදිහම දෙන්න වෙනවා. ඒකයි මේ විග්‍රහ කරලා දුන්නේ. එතන දැන් තේරුම් ගන්න ඕනේ මනෝවිඤ්ඤාණ කොට මොකද? දැන් පංචේන්ද්‍රියන් සහ පංචේන්ද්‍රියන් දෙයෙන් ඇතිවන විඤ්ඤාණය සහ මනෝවිඤ්ඤාණ අතර වෙනස. දැන් ඉතින් ඔක තේරුම් ගන්න ඕනේ. පංචේන්ද්‍රියන්ගෙන් ගන්න එක හැම වෙලේම මනසෙන් තමයි වර්ධනය කරලා ගන්න. පංචේන්ද්‍රියන්ගෙන් ගන්න පුළුවන් වර්තමාන මාත්‍රයයි. ඒ මාත්‍රයක් ගත්තට වඩා විඳ්‍රියාවක් පවතින්නේ නැහැ. ඇහැට රූප මාත්‍රයක් ගන්නකොට ඇහි රූප කලාප මාත්‍රයක් බිඳිර යනවා. අර ඇහැට ගෝචර වෙච්ච වර්ණ මාත්‍රයක් බිඳිර යනවා. තව පහලක් ඕන නම් නැවත වාරයක් මෙහැ වැඩෙන්න ඕනේ මොහොතකින්. ඒ වැඩිච්ච ඇහැට නැවතත් බාහිරින් අලුතෙන් හැදිච්ච වර්ණ මාත්‍රයක් ස්පර්ශ වෙන්න ඕනේ. ඒ ස්පර්ශ මාත්‍රය ආවා විතරයි එක ගෙවිලා ගියා. දෙපාරක් ස්පර්ශ කරන්න බෑ ඇහෙන් රූපයක්. රූපයක් ඇහෙන් බලන්න ගියොත් එක ඇහැකින් බලන්න බෑ. අප්‍රමාණයක් හැදෙනවා. අපිට පේන්නේ නැහැ එහෙම වෙන බව. තියෙන හැ විදෙනවා. ආයි ඇහැ පෝෂණය වෙනවා. ඒක විදෙනවා ආයිත් ඇහැ පෝෂණය වෙනවා. එතකොට චිත්තක්ෂණ 17ක් යන කාලය තුළ මේකක් සිද්ධ වෙනවා. එහෙම තරමක් ඒකේ ස්වභාවයකුත් තියෙනවා. රූප කලාපයක අවශ්‍ය කිව්වේ එහෙමත් තියෙනවා. මෙන්න මේ ක්‍රමේ තමයි සද්දත් කන ඔක්කොම හැම දෙයක් මේ වගේ හට ගන්නවා බිදෙනවා හට ගන්නවා බිදෙනවා අධි වේගවත් බිදෙන්නේ බිදෙන්නේ මොකද කරන්නේ මේ නතර මේ ඇහ කන ආදී නතර වෙන්නේ නැත්තේ නැවත නැවත පෝෂණය කරලා කර්ම ශක්තිය ප්‍රදාන කරගෙන යලි ගොඩ නගනවා මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා ඉතින් ඒතර මාත්‍රියක් ගන්න දෙයකින් අපි කොහොමද විඥානයක් හදාගන්නේ දැන් අපි බලමු පදයක් අහනවා මොකද්ද සිරිසේන මොකද්ද කිව්වේ නමක් කිව්වා කියලා ඉතින් සිරිසේන කියලා දැකන යත් මතක් වෙනවා අපි ඇහුවා සිරිසේන කියලා කොහෙන්ද ඇහුවේ ඇහුවා කණෙන් ඇහුවා කියනවා අපි නම් පට්ටපල් බොරු කියන්න එපා කණෙන් සිරිසේන කියලා ඇහුවේ කොහොමද නෑ මං කණින් තමයි ඇහුවේ කියලා තර්ක වාද කිලවරක් නැතුව ගියේ අපි ඊට පස්සේ අහනවා ඇහපු හැටි කියන්නේ අකුරු කීයක් ඇහුණාද අකුරු කීයක සද්ද ඇහුණාද? සියනු සද්දයක් ආවා. සියනු සද්දයක් ඊළඟට ආවා. සේයනු සද්දයක් ඊළඟට ආවා. නයනු සද්දයක් ඊළඟට ආවා. එතකොට සියනු සද්ද ඇවිදilla. සියනු සද්දේනොට සියනු සද්ද කොහෙද තිබුණේ? කනේ තිබුණාද? අන්න අහු වෙන හිර වෙන තැන. නෑනේ. සේයනු සද්දේනොට සියනු සියනු සද්ද දෙක කනේ තිබුණාද? නෑනේ. නයනු සද්දේනොට සියනු රියනු සේනු සද්ද තුන කණේ තිබුණාද නෑනේ දැන් එකක්ව කණේ තිනවද ඒත් නෑ එන කණේ පදයක් ඇහි කවුද කණේ ශබ්ද මාත්‍රයක් අහලා තිනවා ගෙවිලා තියෙනවා පදේ දන්නේ කොහොමද අනුබද්ධ ආධාරක චිත්ත වීදි පහළ වෙවි ආවර්ජනය හදාගෙන අර මන කියන එකට දුන්න සංඥා ටික දිලා මනෙන් මනෝද්වාරයක් නිපදෙව්වා ඔය එක එකක් ගානේ මනෝද්වාර නිපදවන පංචද්වාරයෙන් ඇවිදලා එක මාත්‍රයක් එනකොට ඒක හඳුනා ගන්න දැනගන්න ඒකට අවශ්‍ය කරන්න ආව රටාවට අමුල්ලා හිටන් අතීතයේ බලන්න අතීතෙ වෙච්චා බලන්න ඒකට අවශ්‍ය කරන මනෝද්වාරයක් නිස්පාදනය කරගන්නවා. අන්නේ මනෝද්වාරයෙන් තමයි ඒ ටික කරගන්නේ. මනෝද්වාරයට පුළුවන් අතීත අනාගත වර්තමාන තුන් කල්හි තිබෙන්නා වූ දේවල් අරමුණු කරන්න. මොකක් නිසාද? අයනු සද්ද කියලා අත්හැරියට ඒකට හටගන්න තිබ්බ මූලධර්මයේ බිඳිලා ගියාට දුන සංඥා මාත්‍රයේ නාම ගෝත්‍රන් නදීරති නාම ගෝත්‍රයේ දිරන්නතු යනවා. මතක් කරගුහම අන්න ඒක අහු වෙනවා. අහු වෙලා නාම නිස්පාදනය වෙනවා. විඥාන හැදෙන්නේ ඔන්න ඔහොමයි. ඒ නිසා අතීත අනාගත වර්තමාන අනාගතයේ යමක් ගොඩනැගිලා තියෙන ක්‍රමවේදයක් තියෙනවා, ශක්ති විශේෂයක්. ඒකත් මනසට පුළුවන් නම් අරමුණු කළ හැකි. මනසට අරමුණු කරන්න බැරි කිසිම දෙයක් ලෝකේ නැහැ. නමුත් අපේ මනසේ තියෙන හැකියාව අනුව තමයි ඒ මට්ටම් අරමුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේට සියලු දේ අරමුණු වෙනවා. ලෝකය ඔක්කොම ගෝචර වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයේ ස්වභාවයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි මේ පංචේන්ද්‍රියන්ගෙන් ගන්න චිත්ත මාත්‍රයයි ගොඩක් ගන්න බැහැ. ඔය ඔක්කොම අපි දැනගත්තේ ඒවා ගත්තේ හිතපුවා කියපුවා මේ කියන ඒවා මතක තියෙන ඔක්කොම අරන් තියෙන මොකෙන්ද? මනේන්ද්‍රිය මුල් කරගත්ත මනෝද්වාරයෙන් ගත්තේ ඒවා ආපහු අමාරු අමාරු ගන්න හැටි. ඒවා සිහි කර කර යලි යලි ගොඩනගන හැටි. එතකොට තමයි ඇති වෙන්නේ මනෝද්වාර චිත්ත වීති. බොහොම සියුම විග්‍රහ කළේ හුඟක් විග්‍රහ කරන්න තියෙන දෙයක්. ඉතින් මේවා මෙච්චර විග්‍රහ කරන්න ගියොත් නිකන් කාලේ යනවා. හුඟ දෙනෙකුට අනේ මන්ද අද වනහණ්ඩාව අභිධර්මයේ කිව්වා අපිට වනපදයක් අහන්න නැතුනම මෙහෙම ප්‍රශ්නේ වුවාම ඉතින් හුඟ දෙනෙක් බයිනවා. හිතෙන් කීප දෙනෙක් විතර අද අපි ප්‍රශ්නෙකට උත්තරයක් ගත්තානේ කියලා සන්තෝෂ වෙනවා. ඉතින් මං කිව්වේ මාසේ පොය දවසේ විතරක් මම මෙහෙම ප්‍රශ්නවලට උත්තරයක් දෙනවා, පසලොස්සක දවසේ නම් දෙන්නේ නැහැ. මේවට උත්තර කිව්වේ ඒකයි. මොකද අද අවශ්‍යම කට්ටියක් ඇවිදිලා ඉන් පිරිසක් ඇවිදිලා ඉන්නේ, ටිකක් ගැඹුරක් හොයන්න ඕනේ. ඒකයි මේ වගේ දවස්වල තිල් සමාදන් වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳින් තේරුම් ගන්න ඕනේ ඒ වගේ දවසක මම ওই ප්‍රශ්න දෙකක් අභිධර්ම පැත්තේ ගැඹුරු පැත්තේ ඒවා විතර විග්‍රහ කරනවා. තේරුම් ගන්න පුළුවන් අය වටහා ගන්න. ප්‍රශ්නේ වැටහු නැති අය ඉන්නවා නම් නැවතත් ඒ වගේ ප්‍රශ්නයක් කියලා තව ඉස්සර අරගන්න.